දැයි හැම දිනටම තෙරුවන් සරණයි. අද දවසේදීත් සුපුරුදු පරිදි ලෝකයේ විවිධ රටවලින් සම්බන්ධ වෙන්නා වූ සියලුම කල්යාණ මිත්‍රයින් ඉතාම ගෞරවයෙන් ශ්‍රවණට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. ඉතින් අද අපිට විශේෂ භාගයක් උදා වුණා ප්‍රංශයේ වැඩ වාසය කරන පූජ්‍යපාද රාහුල් සයන්වාසී තම ගෞරවයෙන් හැමදෙනා වෙනුවෙන්ම මම নমস্কার පූර්වක පිළිගන්නවා මේ වැඩසටහනට ප්‍රථම වතාවට උන්වහන්සේ සම්බන්ධ වෙන්නේ. ඒ වගේම අද මහාචාර්ය රවි කොග්ගලගේ මහතා සම්බන්ධ වෙනවා. මම ඊටම ගෞරවයෙන් හැමදෙනා වෙනුවෙන්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා දීම සඳහා රවි කොග්ගලගේ මහත්මයාට ආරාධනා කරනවා. ഇതുමා තෝරගෙන තියෙන අද උදායි සූත්‍රයේ ඒ සූත්‍රය අපිට ඉදිරිපත් කරන්න කෙටි මහානම් තුරපි සාකච්ඡා ක්‍රමෙම ගෞරවනීය සාන්වාසේ පෙර ඇති කරගෙන හොඳයි. ඊටම ගෞරවයෙන් රවි කොග්ගලගේ මහත්මයාට වෙනවා තිරුවන්සරණයි.
හොඳයි, අවසරයි අපේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි හැම දෙනාටම. මම මේ දැන් පොඩ්ඩකට කලින් මේ සූත්‍රයක් බලබලා ඉන්නකොට මට හම්බ වුණා මේ උදායි සූත්‍රය කියන එක. මේක තියෙන්නේ මේ සංයුක්ත නිකායේ මහාවග්ග පාළි කියන එකේ බොජ්ජංග සංයුක්තේ උදායි වර්ගයේ ඒ කොටසේ තියෙනවා 10 වෙනි සූත්‍රය උදායි සූත්‍රය කියලා. ඉතින් මේක මට ගන්න හිතුනේ අපි අර කලින් දවසේ සාකච්ඡා කරපු අනිච්ච සංඥා සූත්‍රයට බොහොම කිට්ටුවෙන් යන දේවල් ටිකක් තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් මතක් කරමු. අනිච්ච සංඥාව කියන එක අනිච්ච සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කළා. පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න ඕන. ඒතර රූපේ අනිච්ච සංඥාව කෙසේ වඩන අනිච්ච සංඥාවෙන් කෙලස් දුර වෙනවද කියලා උන්වහන්සේම ප්‍රශ්න කරලා උන්වහන්සේම පිළිතුරු දුන්නා. රූපයේ බලද්දි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන වචන තුනක්. මෙන්න මේ කරුණ බලන කෙනා රූපයේ අනිච්ච සංඥාව වඩනවා. එයාගේ කාමරාග වලින් පටන් අරන් සියලු කෙලෙස් දුරු වෙනවා කියන මට්ටම. එතකොට මේ අපි උදායි සූත්‍රයට ආවහම ඒකේ මුලින් සාමාන්‍ය විස්තරය තියෙනවා. ඉතින් උදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ එක්වත් පස්ස වාඩි වෙලා ඊළඟට මෙන්න මේ විදිහට කියනවා. අච්චරියන් බහන්තේ අබ්බන්තේ යාව බහුකතංච මේ බහන්තේ භගවති පේමංච ගාරවෝච හිරීච ඔත්තප්පංච අහං හි බන්තේ පුබ්බේ අගාරික භූතෝ සමානෝ අබ්බහුකතෝ අහෝසින් ධම්මේන අබ්බහුකතෝ සංඝේන සෝ ක්වාහං භගවති පේමංච ගාරවංච හිරිංච ඔත්තප්පංච සම්පස්සමානෝ අගාරස්මා අනගාරියන් පබ්බජිතෝ. ඒක අපි පොඩ්ඩක් සිංහලෙන් බැලුවොත් එතකොට උදායි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දන්වලා සිටිනවා. ස්වාමීනි, යම්තාක් මා විසින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයේද ගෞරවයේද ලැජ්ජාවද භයද හිරියොත්තප්ප කියන දෙක බුහුමන් වශයෙන් කරන ලද්දේද ස්වාමීනි එය ආශ්චර්යයකි. ස්වාමීනි එය අද්භූතයකි. ළඟට ස්වාමීනි, මම වනාහි පෙර ගිහියෙක් වූයේම ධර්මය කෙරෙහි නොකරන ලද බුහුමන් ඇත්තේ වීමි. සංඝයා කෙරෙහි නොකරන ලද බුහුමන් ඇත්තේ වීමි. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයේද ගෞරවයේද ලැජ්ජාවද භයද දකිමින් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වීමි. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ ගැන ඒ කියන්නේ. එතකොට ඒ වගේ බුදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි එහෙම ගරු කිරීමක් තිබුණ නෑ ගිහි කාලෙදි. ඒ ගැන ලැජ්ජ වෙලා බය වෙලා මේ ශාසනේ පැවිදි වුණා. ගිහි ගැයින් එක්මව පැවිදි වුණා. එතකොට තස්ස මේ භගවා ධම්මං දේසේසි. එතකොට භාග්‍යවතුන් වහන්සේ වෙන මේ විදිහට මට ධර්මය දේශනා කළාලු පැවිදි වුණාට පස්සේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඊළඟට ඉති වේදනා මේ විදිහටම ඉති සංඥා ඉති සංඛාරා ඊළඟට විඥාණය ගැන ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝති. කරපේන අපිට අනිච්ච සංඥා සූත්‍රය හම්බ වුණ වචන ටිකමයි තියෙන්නේ. ඒක සිංහලෙන් තියෙන්නේ මෙහෙමයි. භාග්‍යවතුන් වහන්සේ මට, ඒ කියන්නේ පැවිදි වුණ මට, මේ රූපය, මේ රූපයාගේ පහළ වීමට හේතුවය, මේ රූපය දුරු කිරීමය, මේ වේදනාවය, මේ වේදනාවගේ පහළ වීමට හේතුවය, මේ වේදනාව දුරු කිරීමය, මේ සංඥාවය, මේ සංඥාවගේ පහළ වීමට හේතුවය, මේ සංඥාව දුරු කිරීමය, මේ සංස්කාරයන්ය, මේ සංස්කාරයන්ගේ පහළ වීමට හේතුවය, මේ සංස්කාරයන් දුරු කිරීමය, මේ විඥාණය, මේ විඥාණයගේ පහළ වීමට හේතුවය, මේ විඥාණයාගේ දුරු කිරීම යයි ධර්ම දේශනා කළසේක. එතකොට අර අපිට පේනවා අනිච්ච සංඥා සූත්‍රයේ සඳහන් වුණ විදිහටමයි මේකෙත් පංච උපාදානස්කන්ධය ගැන මේ කරුණු තුන තුන බලන්න කියනවා. ඒ කියන්නේ රූපය ගැන කරුණු තුනක් බලන්න කියනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ. යන්නේ රූපය මොකද්ද? රූපය හටගන්නේ කොහොමද? රූපය නිරෝධ වෙන්නේ කොහොමද කියන එක. අත්තංගමය කියන වචනේ තියෙන්නේ. ඒ විදිහට මේ ජාති පහටම බලන්න කියනවා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ සෝක්වාහං බන්තේ සුඤ්ඤාගාර ගතෝ ඉමේසං පංච උපාදානස්කන්ධහන උක්කුජ්ජා වකුජ්ජං සම්පරිවතෙන් වත්තෙන්තෝ ඉදං දුක්ඛාන්ති යථාභූතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ සමුදයෝති යථාභූතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ නියෝධෝති යථාභූතං අබ්බඤ්ඤාසින් අයං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාති යථාභූතං අබ්බඤ්ඤාසින් ධම්මෝචමේ බන්තේ අබි සම්තෝ මග්ගෝචමේ පටිලද්දෝ යොමේ භාවිතෝ බහුලීකතෝ තතතතා විහරන්තං තතත්තාය උපනිශ්සති යතාහං කීනා ජාති උචිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තා. ඒ අන්තිම ටිකනම් පුරුදු ඇති රහතන් වහන්සේලාගේ උදානය. කීනා ජාති, ජාතිය ක්ෂය කළා, උසිතම් බ්‍රහ්මචරියං බ්‍රහ්මචරියාව නිම කළා, කතං කරණීයං කළ යුතු සියල්ල නිම කළා, නාපරං ඉත්තත්තා යාති නැවත ඉපදීමක් නැති බව දැනගත්තා කියන ටික. ඒතර මුල ටිකේ වචන ගැඹුරු වුණාට එතන තියෙන්නේ අර ධර්මදේශනය අහලා ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ ආදී වශයෙන් ඊළඟට මෙහෙමයි කියන්නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීනි, ඒ මම වනාහි ජනයාගෙන් තොර හිස්තැනකට ගියේ ශුන්‍යාගාර කියන එක. මේ උපාදානස්කන්ධ පසෙහි ඇතිවීම හා නැතිවීම පෙරලා බලන්නේ. මේ දුකයයි තත්තු පරිද්දෙන් දැනගතිමි. මේ දුක් ඉපදීමේ හේතුවයයි තත්තු පරිද්දෙන් දැනගතිමි. මේ දුක් නැති කිරීමයයි තත්තු පරිද්දෙන් දැනගතිමි. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තත්තු පරිද්දෙන් දැනගතිමි. එතකොට එතන පේනවා අර විදිහට මෙනෙහි කරනකොට මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ආවයි කියලා මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ වගේම ස්වාමීනි, මා විසින් විදර්ශනා ධර්මයේ ද අවබෝධ කරන ලද්දේ, විදර්ශනා මාර්ගයේ ද ලබන ලද්දේ, මා විසින් යමක් වඩන ලද්දද, බහුල වශයෙන් කරන ලද්දද, ඒ ඒ ආකාරයෙන් ආශ්‍රය කරන් යම්සේ ජාතිය නැත්නම් ඉපදීම ක්ෂය විය, බඹසර වැස නිමාන ලදී, කටයුතු දේ කරන ලදී, මින්මතු ආත්ම භාවයක් නැතයි මම දැනගන්නෙන්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේ. ඒ විදිහට තමයි කියන්නේ. ඊළඟට කියනවා මේ ටික කෙටියෙන් කියන්නම් සිංහලෙන්. ස්වාමීනි මා විසින් සති සම්බොජ්ජංගයක් ලබන ලදී. දැන් මේ විදිහට වඩනකොට අන්න සති සම්බොජ්ජංගයක් ලැබුවලු. මා විසින් යම් සති සම්බොජ්ජංගයක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද, කියන්නේ භාවිතා බහුලයි කතා කියන එක, ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂය විය. බඹසර වෙස නිමවන ලදී කළ යුතු දිය කරන ලදී මින්මතු ආත්ම භාවයක් නැතැයි මම දැනගන්නෙම්ද ඒ බැව් පිනිස පමනුවන්නේ. ඒ කියන්නේ අර විදිහට වඩනකොට අන්න සති සම්බජ්ජංගයක් ලැබුණා කියනවා. එතනත් අපිට හිතන්න තැනක් තියෙනවා මං හිතන්නේ. ඊළඟට ඒ සති සම්බජ්ජංගේ වඩනකොට මේ රහස්තාවයට පැමිණුණා කියන එක තමයි තියෙන්නේ. ඒ වගේම ඕක අර බොජ්ජංග ධර්ම හතටම කියනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මා විසින් ධම්මවිචේ සම්බොජ්ජංගේ ලබන ලදී, මා විසින් ධම්මවිචේ සම්බොජ්ජංගයක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂේවිය ආදී වශයෙන් අර කරුණු ටික. ඊළඟට විරිය සම්බොජ්ජංගේට, පීති සම්බොජ්ජංගේට, පස්සද්ධි සම්බොජ්ජංගේට, සමාධි සම්බොජ්ජංගේට, උපේක්ඛා සම්බොජ්ජංගේට ඒ විදිහට දෙන්නනවා. ඊට පස්සේ ස්වාමීනි මා විසින් මේ මාර්ගය ලබන ලදී, මා විසින් යම් ධර්මයක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂේවිය බම්සර නර ඒ ටිකම කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උදායි මනවි මනවි උදායි නුඹ විසින් යම් මාර්ගයක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ මම ඉපදීම ක්ෂේවිය බම්සර වෙස නිමවන ලදී කළ යුතු දේ කරන ලදී මින්මතු ආත්ම භාවයක් නැතයි දැනගන්නෙම්ද ඒ බැව් පිණිස පමුණුවන්නේ යන මේ මාර්ගයේ නුඹ විසින් ලබන ලදයි වදාළේය. මේ විදිහට තමයි මේ සූත්‍රේ අවසන් වෙන්නේ. මෙතන මේ කරුණු ටික නැතත් අපි මතක් කරගන්න මේ උදායි ස්වාමීන් වහන්සේ අර ගිහි කාලේ පැවිදි වුණේ මේ ලැජ්ජා බය ඇති වෙලා මේ බුද්ධ ගෞරවය නැහැ, ධම්ම ගෞරවය නැහැ, සංඝ ගෞරවය නැහැ. එතකොට පැවිදි වෙලාවත් ඒකෙන් මිදෙයි වගේ අදහසකින්. හැබැයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒව ඇති කරගන්න කතාවක් නෙමෙයි. එහෙම නැත්නම් වෙන අපි අහලා තියෙන දේවල් නෙමෙයි. කියන්නේ සීලයක් රකින්න හරි මොනවා හරි නෙමෙයි. දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ ටික. රූපය ගැන මේ විදිහට බලන්න, වේදනාව ගැන බලන්න, සංඥා ගැන බලන්න, සංකාරය ගැන බලන්න, විඥාණය ගැන බලන්න, පංච උපාදානස්කන්ධේ විදිහට මෙන්න මේ විදිහට බලන්න කියන එක. ඉතින් එතෙන්දී අපිට පේනවා මේ කියලා තියෙන්නේ ඒවයි අනිච්ච සංඥාව වඩන්න කියලා. අනිච්ච සංඥාව කියන්නේ මෙන්න මේ කරුණු තුන බලන එක කියලා අපිට අර අනිච්ච සංඥා සූත්‍රෙන් පැහැදිලි වුණා. ඒව වඩනකොට තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ. ඒව වඩනකොට තමයි බොජ්ජංග ධර්ම පහළ වුනේ කියන ටික. දැන් බොජ්ජංග ධර්ම වලට පටි ලද්දෝ කියලා තියෙනවා. හොඳයි. ඒ සූත්‍රේ තියෙන්නේ මේ විදිහට. අපි මේක සාකච්ඡාවට වාජනය කරමු. අපි හිතමු මං හිතන්නේ දලුවත් තමයි ස්වාමීන් වහන්සේත් අපිට උදව් වෙයි.
අපික තමයි එන්නේ. හොඳයි. ඊළඟට සම්මේ හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, වහන්සේට අපි මා මුලින් සඳහන් කළා වගේ වහන් සම්බන්ධ වෙච්ච පළවෙනි දවසේ ඉඳන් අපි අද මේ විදිහට ආරම්භයක් ගත්තේ. උදායි සූත්‍රය සංයුක්තනිකායේ මහවග්ගපාලියේ බොජ්ජංග සංයුක්තයේ තියෙන සූත්‍රය. ඉතින් ප්‍රොෆෙසර් කෝකුල්ගේ, මහාචාර්ය කෝකුල්ගේ එතුමා අපිට බොහොම දෙකේ සූත්‍ර දේශනා පැහැදිලි කරලා දුන්නා. ඒක සූත්‍ර දේශනාවේ ඔබ වහන්සේ දැන් ශ්‍රවණය කර කොටස් වලින් ඔබ වහන්සේට මම ආරාධනා කරනවා අපිට ඔබ වහන්සේ කැමති මොන ආකාරයට ඉස්මතු කිරීමක් කරලා දෙන්නද ස්වාමීන් වහන්ස. අපිට පුළුවන් ඉන්න අතුරු සාකච්ඡාවකට කණ්ඩායම් මිත්‍ර එකතු කරගෙන සාකච්ඡා කරන්න ස්වාමීන් වහන්සේ එකතු වෙන්න. මම ඉතාම ගෞරවයෙන් පූජ්‍යපාද රාහුල් ස්වාමීන් වහන්සේට දැන් ආරාධනා කර සිටිනවා.
හැම දිනාටම තෙරුවන් සරණයි. උදායි සූත්‍රය පිළිබඳවයි අපේ මහාචාර්යතුමා පැහැදිලි කරන්න තියදුනේ. සංයුත්ත නිකායේ සඳහන් වෙන මෙහි පංච උපාදානස්කන්ධය පිළිබඳව සාකච්ඡා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපේ කවුරුත් අහලා හොඳට හුරු දුක පිළිබඳව, මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පැහැදිලි කිරීමේදී උන්වහන්සේ දේශනා කරනවා, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අපියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලපති සම්පති දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානඛන්ධා දුක්ඛ ආදී වශයෙන් අවසාන වශයෙන් දේශනා කරනවා. කෙටියෙන් ම සඳහන් කරනවා නම්, පංචපාදානස්කන්ධයම තමයි මේ දුක කියලා කියන්නේ. එතකොට අද අපි මේ කතා කරපු සූත්‍ර දේශනාවේ අන්තර්ගතය පංචපාදානස්කන්ධයමයි. ඒ නිසා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධය ඇතුව මේ පංච උපාදානස්කන්ධය පැවැත්ම දුක විදිහට, මෙහි නිරෝධය දුකේ නැති කිරීම විදිහට අපිට ඒ කාරණේ පැහැදිලි වෙනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඊටාම වැදගත්, අපිට ලොකු සාකච්ඡාවකට, වැදගත් සාකච්ඡාවකට යමු වෙන පුළුවන් සූත්‍ර දේශනාවක් වෙනවා. ඒ නිසා මේ උද්දායි සූත්‍රය අපි මේ විදිහට අද සාකච්ඡා කරමු. ඒතොර පංච උපාදානස්කන්ධය කොහොමද අපිට මේ දුක්ඛ ස්කන්ධය ඇස් කළා දෙන්නේ කියන එක පිළිබඳව ඉදිරියට සාකච්ඡා වෙයි. ඒ නිසා බුදුරයන් වහන්සේ මේ දේශනා කරපු පංච උපාදානස්කන්ධය පැවැත්ම දුක විදිහට මේ කාරණෙන් අපිට පැහැදිලි වෙනවා. ඉතින් මම අද මුලින්ම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන්නේ, ඒ නිසා ඔබ කලින් මේ සාකච්ඡා කරපු ඒ පිළිවෙල සාකච්ඡා කරනවා නම් අපිටත් මේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ විදිහට ඔබ ඒ සාකච්ඡා කරන විදිහට සාකච්ඡා කරන්න ඒ අපට අත්දැකීමක් බවට පත් වේ. හරි, තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු, තෙරුවන් සරණයි සයන් වහන්සේ. හොඳයි, එහෙනම් ඔබ වහන්සේ යෝජනා කළ විදිහට අපි කල්යාණ මිතුරන් සමඟ සාකච්ඡාවක් යොමු වෙනනම් ඒතකොට ඔබ වහන්සේට තව උපදෙස් එකතු කර ගන්න පුළුවන්. හොඳයි කල්යාණ මිතුරනි, දැන් ප්‍රොෆෙසර් කොගලගේ අද අපිට පැහැදිලි කරලා දුන්නා සූත්‍ර දේශනාව අපි කෙටි සාකච්ඡාවකට යමු. එමු අපි මේ පෙරත් මේ සතියේදී සාකච්ඡා කරා අනිච් සංඥා සූත්‍රයේ සාකච්ඡා කරපු වෙලාවේ මේ රූපේ කුමක්ද, රූපේ සමුදය කුමක්ද, රූපේ අස්තංගමේ කුමක්ද, ඒ ආකාරයට වේදනා සංඥාවල ඒ සමුදය අස්තංගයේ දැකීම තමයි මේ අනිච් සංඥාව වැඩිමිට අනිච් සංඥා සූත්‍රයේදී කියලා දුන්නේ. එතකොට කොග්නිටිව් මහත්මයා ආද විදියට අනිච්ච සංඥාව මේ පංච උපාදාන ස්කන්ධය සම්බන්ධයෙන් වඩන කෙනාට තමයි මේ බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ කියලා. ඉතින් මම දැන් හැමදාම කරනා වගේ දේවල් මම ප්‍රශ්න බවට පත් කළානේ, ඉලිපත් කරන්නේ තමයි ප්‍රශ්න බවට පත් කළා. ජයන්ත මහත්මයා රුම වෙනවා. ජයන්ත මහත්මයා, එහෙනම් මේ ඒ ආකාරයට පංච ස්කන්ධේ අනිත්‍ය සංඥාව වැඩිම නිසා බොජ්ජංග ධර්මයක දෙනවාද? එහෙම නැත්නම් බොජ්ජංග ධර්ම වැඩිම, සතිය වැඩිම, අපි ගත්තොත් සතිය වැඩිම, ඒ අපි දන්නවා සතිය වඩනවා කියන්නේ වීර්යයත් එක්ක අවශ්‍ය වෙනවා. ඒ ආකාරයට බොජ්ජංග ධර්මයන්ගේ යම් අංගයන් වැඩිම නිසා අර අනිච්ච සංඥාවන් වැඩිම දියුම වෙනවාද? එහෙම නැත්නම් මේ සියල්ලම වක්‍රානුකූල සම්බන්ධයක් එකිනෙකාට තියෙනවාද කියන ආකාරයට මම ප්‍රශ්නයක් බවට ඒ දීපත් කළා. යන්ත මාත්‍රයෙන් උගම
නැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. කල්‍යාණ මිත්‍රේනි, සිරුවන් සරණයි හැමෝටම. ඔව්, මම හිතනවා උදාය සූත්‍රය ඉතාමත්ම සම්බන්ධයක් අපිට පේනවා අනිත්‍ය සංඥා සූත්‍රයත් එක්ක. අපි ස්වාමීන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා වගේ අපිට දැන් මේ රූපේ ඇතිවීම, රූපේ කියන්නේ මෙයයි, රූපේ ඇතිවීම මෙයයි, රූපේ නැතිවීම කියන්නේ මේයි කියන එක වදී කතා කරනකොට අපිට තේරෙනවා ඇත්තටම මේ රූපේ කියලා ගත්තත්, වේදනාව කියලා ගත්තත්, සංඥා සංඛාර විඥාන කියලා ගත්තත් මේ දුක ගැනම තමයි කතා කරන්නේ. ඒ කියන්නේ දුක කියන්නේ මේයි, දුකේ හට ගැනීම මේයි, දුකේ නැතිවීම මේයි කියන එක තමයි ඒ රාමුව යටතේ තමයි මේ හැම දෙයක්ම කතා වෙන්නේ කියන එක අපිට ස්වාමීන් වහන්සේ කිව්ව කොටසෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් මෙතන ප්‍රශ්න තියෙන්නේ දැන් මේ විදිහට විශේෂයෙන්ම අපි දැන් රූපේ කියන එක ගත්තාම මට පසුගිය සතියේ සාකච්ඡාව සම්බන්ධ වෙන්න බැරි වුණා පාළි පාඩම නිසා. කොහොම නමුත් රූපේ කියන්නේ මෙයයි, රූපේ ඇතිවීම මෙයයි, නැත්නම් රූපේ නැතිවීම අස්සංගමයේ කියන්නේ මෙයයි කියන එක බලනකොට ප්‍රථම ඒකට ඒක බලන්න බෑ සත්‍යයෙන් තොරව. ඉතින් එතන ඇත්තට මූලික වශයෙන්ම දැන් අපි මේ රූප කර්මස්ථානයක් හිතන රූපය කියන දේ ගැන අපි සිත යොමු කරනකොට ඒ සතිය කියන එක එතන තමයි එතනින් තමයි පිහිටන්නේ. අපි දන්නවා සමාහිත වෙච්ච හිතකට තමයි මේ ධර්මයන් අවබෝධ කරගැනීම හැකියාව තියෙන්නේ කියලා. සිත සමාධිමත් වෙන්න නම් එයාගේ සීලය කියන එකත් ඊට කලින් පිහිටලා තියෙන්න ඕනේ කියලා දන්නවා. නමුත් මෙතෙන්දි කතා කරන්නේ සීලයක පිහිටලා සමාධියක් වඩලා මේක බලනවා කියන එක මෙතෙන්දි මේ සූත්‍රයේ විශේෂයෙන් සඳහන් නොකළා. අපි දන්නවා සීලේ පතිත්ථාය නරෝස පඤ්ඤා චිත්තම් පඤ්ඤන්ත භාවයන් කියන එක යටතේ අපිට පේන ප්‍රඥාවක් වඩනවා නම් මේ සීල සමාධිය කියන එක අනුග්‍රහය දක්වනවා. ඒක තියෙන්න ඕනේ මේ ප්‍රඥාව දකින්න කියන එක අපි ඒක පසුබිමේ අපි ඒක දැනගන්න වෙනවා. ඉතින් දැන් මෙතෙන්දි බැලුවහම මේ සතිය යොදලා කියන්නේ මේ යම් කිසි දෙයක් මානසිකාර කරනවා කියන්නේ ඒ දේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සතිය පාවිච්චි කරන තමයි ඒක මානසිකාරය කරන්න වෙන්නේ. ඒක ඇත්ත දකින්න, ඒ ගැන හිතන්න, ඒ ගැන විතර්ක කරන්න අපිට අවශ්‍ය වෙනවා සතිය කියන එක. එතකොට ඒ සතියෙන් පටන්ගෙන මූලික සතියෙන් පටන්ගෙන ඇත්තටම මේ අධිගාමයක් ලැබනවා එහෙම නැත්නම් මාර්ගඵලයක් ලැබනවා කියන ඉතාමත්ම උත්කෘෂ්ඨ අවස්ථාවට එනකොට ඒක බෝධි අංගයක් හැටියට වැඩෙනවා. කියන්නේ බෝධි අංගය කියන්නේ අවබෝධයට අවශ්‍ය කරනම අංගයක් හැටියට ඒ සතිය වැඩෙනවා කියන එක. ඒ නිසා අර ටික ටික මේක පිරෙනා වගේ දලුවත් මහත්තයා කිව්වා වගේ මේ වක්‍රාකාරව මුලින් පටන් ගන්න සාමාන්‍යයෙන් ලෞකික වශයෙන් පටන් ගන්න භාවනාවකින් පවා අපි සතිය දිනුනෙලා සතිය ඉන්ද්‍රියක් බවට පත් වෙලා සතිය බලයක් බවට පත් වෙලා ඒ දිගින් දිගට වර්ධනය කරනකොට ඒකට සතිය මේ දහම තේරුම් ගන්න අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන සත්‍යයක් ආවට පස්සේ තමයි ඒක බොජ්ජංගයක් වෙලා මේ ධර්මය අවබෝධ වෙන්නේ කියන එක. ඉතින් ඒ අනිකුත් බොජ්ජංගත් එක තමයි වැඩෙන්නේ කියන එක තමයි මම තේරුම් අරන් ඉන්නේ. ඉතින් අපි අනිත් කල්යාණ මිත්‍රන්ටත් කියමු වෙලා, ඒ වගේම ගොග්ගල්ගේ මහත්මයාටත් පසු යමු වෙලා සහෝදරටත් ඒ ගැන විස්තර සොයාගමු. තෙරුවන් සරණයි.
කාට හරි තව අදහස් තියනවාද මේ කියපු දේවල් ගැන? තෙරුවන් සරණයි.
අපිට පසුගිය දවසේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් කෙටියෙන් හෝ කවුරු හරි තේරුම් ගන්න ආකාරයකට අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මේ රූපය ගැන විතරක් කතා කරලා මේ රූපය කියන්නේ මේකයි රූප සමුදේ රූප අත්ංගමේ කියන එක අපි එදා සාකච්ඡා වෙදි කතා කරපු විදිහ සාරාංශයක් හැටියට හරි කියන්න පුළුවන් නම් ඒක ලොකු සේවයක් වෙයි කියලා හිතනවා. සිරුවල් සර්ණයි.
හොඳයි. ඔව්, ජයන්ත මහත්මයා යෝජනා කළා වගේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ කාලය ගැන හිතලා ජයන්ත මහත්මයා එතුමා උන්වහන්සේ යන්න තියෙන නිසා උන්වහන්සේ ටිකක් වැඩිපුර පොඩක් අත සම්බන්ධ කරගමු මුල කොටසේදී. ස්වාමීන් වහන්සේ අපි මේ දැන් කතා කරන විදිහ ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම මේ රූපය ගැන අපි කල්පනා කරොත් එහෙම රූපේ අනිත්‍ය බලනවා කියලා කිව්වම මේ එළියේ ඇත්තව රූපයක්, ඒ කියන්නේ අපි දැන් අපිට ඇහැට ගැටෙන රූප තියෙනවනේ, මේ රූප එහෙම නැත්නම් කනට සද්දයක් ඇහෙනකොට ඒ සද්ද රූප තියෙනවා. ඒ රූපේ බාහිර ඇත්තව මේ රූපේ කියනව දෙහි ඇතිවීම සහ නැතිවීම, ඒ කියන්නේ නැත්නම් ඒක විපරිණාමයටපත් වීම සිදුවවත් ඇත්තම ඒය නෙමෙයි. මෙතෙන්දී අපි මේ අදහස් කරන්නේ මේ රූපය කියලා කියන දේ රූපේ කුමක්ද, මෙතෙන් තියෙන්නේ පටන් ගන්න රූපේ කුමක්ද කියන මේ මුලින්ම තේරුම් ගන්න කියලානේ. රූපේ කුමක්ද කියලා. ඒතර මේ රූපය කියලා මෙතෙන්දී මේ අපි කල්පනා කරන්නේ ස්වාමීන් වහන්සේ මේ සංසාර ගමන යෑම සඳහා සංසාර ගමන යන්නේ මේ රූපය හේතුවක් වෙනවා නම් ඒක මේ එළියේ තිබුණා වූ අර සතමහා භූතයන් සහ ඒ ආසිත හැදිච්ච රූපය නෙවෙයි. ඒක හේතුවක් වුණාට ඒ නෙමෙයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. මොකද ඒ රූපය ඊට පස්සේ මේ තමන්ගේ හිත තුලින් තමන් රූපයක් හදාගන්නවානේ. ඒක හිතට අරගෙන ඒ කියන්නේ ඊට මේ හදාගත්තා වූ රූපය, ඒ කියන්නේ චක්කුවින් ඇතු ආධාරයෙන් ඇතු දැක්ක රූපය මේ මනස තුලින් හදාගන්නා රූපයක් කියලා. එතකොට මේ ඒ මනස තුළින් ඒක උපාදානය කර ගන්නවා. කියන්නේ මනස තුළින් කරන කෘත්‍යයක් ක්‍රියාවක් ඉදින් තියෙනවා. එතකොට ඒ ක්‍රියාව හේතුවෙන් තමයි මේ රූපයක් ඇති වෙන්නේ කියලා. ඒ විදිහට මේ රූපේ තේරුම් ගැනීම ගැන වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. එතකොට මේ මොකද සවන්වස් දැන් අපි ඒක පැතවදුර පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් අපි හිතමුකෝ අපි කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක් ගමු ලංකාවේ ඉන්න මාලනී පොන්සේකා කියලා ගමු. මාලනී පොන්සේකා එනෙලිය අපිට ඇහ ගැටනවාම අපි ඉතින් එයාගෙන හොඳයි සුඛයි සුබයි කියලා ලස්සනයි කියලා හිතට අරගෙන අපිට අදටත් එතුමිය ගැන කල්පනා කරලා රාගසිත පහල කරගන්න මේ පුළුවන් මේ ඔස්ට්‍රේලියාවේ ඉඳලා. අනේ මේ මිනිස්සයා දැන් ලෙඩ දුක් වෙලා වැහැරිලා ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙලා ඉඳලා ලංකාවේ අපි දන්නේ නැහැ එහෙම නෙවෙන්නත් ඇති. මම උදාහරණයක් හිතේ කියන්නේ. එතකොට අපිට අදටත් කරන්න පුළුවන්. එතකොට මේ බාහිර දෘෂ්ටි රූපේ නෙමෙයි මේ ඇතුලේ මේ තමා සිත්ින් හදාගත්තේ දෙයක් හින්දා තමයි මේ ඒ තමාගේ මේ ක්ලේෂන් නැති කරගෙන යන්නේ කියන කතාව සවන්වස. එතකොට රූපය කියන්නේ ඒකනම් ඒ රූපේ හැතුනේ කොහොමද? ඊගාවට ඒ රූපේ නැති වෙන්නේ කොහොමද? ඒ ආකාරයට රූපේ සමුදය අස්තංගමේ දකින්නවා කියන කාරණාව ගැන ගෞරවණ ස්වාමීන් වහන්සේගේ අදහස මුලින් දැනගන්න කැමතියි මම. ඊට පස්සේ කල්යන මිත්‍රන්ට යොමු වෙනවා. එදා සාකච්ඡාවේ සම්පින්දනයක් හැටියට මම කියලා කිව්වා නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ. මොකද අපි අනිකුත් කල්යන මිත්‍රය මට වැඩි දක්ෂ බොහෝ හොඳින් ඒක ප්‍රකාශ කරනවා. මම මේ මගේ අදහසක් හැටියට කිව්වේ. මම වහන්සේට යොමු වෙන කැමති ස්වාමීන් වහන්සේ.
දැහැම දිනාතම කරුවන් සරණයි. මෙතන අපේ ආධ්‍යාත්මික තුල ආධ්‍යාත්මය තුල ඒ දියුණුව තුල දැකිය යුතු ත්‍රිසිඳ අවබෝධයෙන් ස්පර්ශ කළ යුතු කාරණයක් පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. මේ බුදුරජාන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මදුපින්දික කියන සූත්‍රයේදී අපට පැහැදිලි කරලා දෙන එක්තරා කාරණයක් මේ වෙලාවේ කනා කරනවා හොඳයි අවධානය දෙමු කරනවා හොඳයි. ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං කියලා. එතකොට ඇස නිසා රූපේ නිසා තමයි මේ ඇසේ විඥානේ පහළ වෙන්නේ. එතකොට ඒ වගේම අනෙක් කන ඊළඟට දිව නාසය ශරීරය මේ සියල්ල එක්කම ඒ විදිහමයි. එතකොට මේ දැන් මේ සම්බන්ධයත් එක්ක චක්කුංච පටිච්ච රූපේ උපජ්ජිත චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති සං සංජානාති යං සංජානාද සං විතක්කේති යං විතක්කේති සං පපංචේති. ඔයාදී වශයෙන් බුදුරයන් වහන්සේ පැහැදිලි කරනවා ඒ සූත්‍රය තුළ අප්‍රසාන වශයෙන් අනුමත කිරීමක් වශයෙන්. මොකද ඒක ඒ සූත්‍ර දේශනාව සාකච්ඡා වෙන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේ අතින් උන්වහන්සේ තමයි සාකච්ඡා කරන්නේ. බුදුරණාට පසු අනුමත කරනවා. ඒක බුද්ධ දේශනාවක් සමානයි. එතකොට ඒ සූත්‍රයේ කියන කාරණය තින්නම් සංගති පස්සෝ ස්පර්ශය කියන කාරණේ ඇති වෙන්නේ කරුණු තුනක් එකතු වීම නිසා. ඒ තමයි ඇස්ස ඒ වගේම රූපය ඇසේ විඥාන. ඒ කියන්නේ ඒ මොහොතේ යෙදෙන හිත. ඊට පස්සේ ස්පර්ශය. ස්පර්ශය කියන කාරණය ඒ කර්ම තුන. ඒතකොට පස්ස පච්චය වේදනා. මේ ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. විඳීමක් අපි ලබනවා. ඒ තමයි සුඛ වේදනා, දුක්ඛ වේදනා හෝ උපේක්ෂා වේදනා කියන මේ තුනේ එකක්. යං වේදේති සං සංජානාති. යමක් විඳිනවා නම් යමක් විඳිනේ කරනවා නම් ඒ විඳින දේ හඳුනා ගන්නවා සංජානාති. විශේෂයෙන් හඳුනා ගැනීමක් සිද්ධ කරනවා මේක හොඳයි මේක ලස්සනයි මේකට මම කැමති ආදී වශයෙන් හඳුනා ගැනීමක් සිද්ධ කර ගන්නවා. යම් සංජානාති තන් විතක්කේති. ඒ හඳුනා ගන්න දේ අපි නැවත 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 හිත යොමු කරලා ඒ තුල සිතිවිලි ගොඩනැගීමක් සිද්ධ කරනවා. ඒක ඒ දකින රූපේ හෝ ඒ අහන ශබ්දේ හෝ විඳින හසයක් හෝ ඒ ඕනම දෙයක් පස්සේ ආපහු කල්පනා කරනවා. දැක්ක රූපයක් නම් ඒ දැකපු දේ මට ආපහු දකින්න ලැබෙනවා නම් හොඳයි කියලා. එහෙම නැත්නම් ඒ ඒ දකින්න දේ ප්‍රතික්ෂේප කරන දෙයක් මට ආයි කවදාවත් ඒක දකින්න නොලැබෙනවනම් හොඳ යাদী වශයෙන් ඒ පිළිබඳව විතර්ක ඇති කරනවා හිත තුළින් යම් විතක්කේ තං පපංචේති ඒ විතර්කය ඇති කර ගැනීමත් එක්ක යම් මොහොතක ඊට පස්සේ අපට ඒ ඇතිවන සිතුවිලි පාලනය කරන්න බැරි සත්‍යයකට පත් වෙනවා. ඒ කියන්නේ අපි ඔය සිතුවිලි සිත වැඩිවීමකින් තොරව සමහර විට පාලනයෙන් තොරයි අපි. අපිට දැන් යම් දෙයක් අවශ්‍ය නම් සංසාරගත පුරුද්දක් විදිහට අපිට යම් දෙයක් අවශ්‍යතාවයක් ඇති වුණොත් යම් දෙයකට ඒක අපට ඕනමයි. අර දකින දේ, අහන දේ, දැනගන්න දේ තුළ අපි අර පපංච කියන தත්ත්වයට පත් වුණාම තමයි ඒ தත්ත්වය ඇති වෙන්නේ. යම් ඊට පස්සේ කොයි විදිහකින්වත් අපට මේ අවශ්‍යතාවලින් අපට දැනෙන ජීවිතයේ ඒ අවශ්‍යතාවලින් ගැලවීමක් නැති தත්ත්වයට පත් වුණා. මෙන්න මේ අපේ ආධ්‍යාත්මික ආයතන තුළින් ලබන ඒ බාහිර ආරමුණුත් එක්ක. එතකොට මේ කියන දැඳීම මෙන්න මේ කියන රූපය, ඒ වගේම රූපේ හට ගැනීම, රූපේ නැතිවීම ආදී වශයෙන් මේ කියන මේ දැක්ම ඇති කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අවබෝධයක් ලබා ගැනීමක් එක්මයි. ඒ අවබෝධය ලබන්නට එතකොට බොජ්ජංග වශයෙන් අපි දිනු කරගන්නට අවශ්‍යයි බෝධි අංගයක් විදිහට සතිය. මොකද සති කියන කාරණේ තමයි බොජ්ජංග පටන් ගන්න. සති ධම්මවිචය, විරිය, සීති, පස්සද්දි, සමාධි උපේක්ඛා ආදී වශයෙන්. එතකොට සතිය. සතිය කියන කාරණය ඉතාම වැදගත් දෙයක්. බුදුරජාන් වහන්සේ සුවිශේෂී විදිහනම පෙන්න දුන්න කාරණයක් තමයි මෙන්න මේ සතිය කියන කාරණය. සිහිය මනාලෙස පවත්වා ගන්න සිහිය. මේ සිහිය හරියට තියෙනවා නම් අපිට ලැබෙන අරමුණු මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ আদি වශයෙන් හෝ රූප වේදන්නේ කියන සියල්ල මනාලෙස දැක්මකින් අවබෝධයකට යන්න පුළුවන් මෙන්න මේ සිහිය කියන කාරණේ තියෙනවා. බුදුන් වහන්සේ දාර්ශනීය හාමුදුරුවන්ට පැහැදිලි කරලා දෙන එක්තරා කාරණයක් ඒ කෙටි ධර්ම කරුණු පැහැදිලි කිරීමකදී ඒ තමයි දිත්තේ දිත්තමත්තං දැක්කොත් ඒ දැක්කා පමණයි ඒ දකින්නේ. කියන්නේ එහි සංඥා ගැනීමක් හෝ විතර්ක කිරීමක් අවශ්‍ය නැහැ කියන කාරණේ තෙන්දී පැහැදිලි කරලා දෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකයෙන් අවබෝධයෙන් තොර සත්වයෝ යම් දෙයක් දැක්කා නම් යම් දෙයක් ඇහුවනම් යම් දෙයක් රසවින්දනම් ඒ වගේම පහසක් ලැබුවනම් අරමුණු ආවනම් ඒවා දිගින් දිගටම ලැබෙන විදිහට තමන්ගේ හිත යොමු කරගන්නවා. ඒ පැත්තට ඒ දිශාවට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් ඒ පංචකාමයන් ඔස්සේ හිත යොමු කරන ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. එතකොට මේ පිළිබඳව දැන් අද අපි මේ කතා කරන රූපය, රූපයේ හට ගැනීම සහ නැතිවීම කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියන ඒ කාරණේ පිළිබඳව. එතකොට අපිට මේ රූප දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා රූප 28ක් අපි ධර්මයේ තුල කතා කරනවා. ඒ තුල පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී වශයෙන් ඒ පටන්ගෙන ඊට පස්සේ ඒ කතා කරන රූප. නමුත් මෙතන මේ කතා කරන අපි බාහිර අරමුණු එක්ක ගන්න ඒ සංඥාව හඳුනා ගැනීම මේ ස්පර්ශයන් එක්ක මේ ලබන දැඳී යාම අපේ ජීවිතේ අපට මේ සසර ගමන තවදුරටත් පවත්වන්න හේතු වෙන සංසිද්ධියක් බවට පත් වෙනවා. එතකොට මේ උදාය කියන සූත්‍රය තුළ අපි මේ සාකච්ඡා කරන සූත්‍රය තුළ උදාය හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේට මේ පැහැදිලි කරන කාරණේ අර බුදුරජාන් වහන්සේ ඒ මත්පිණ්ඩිය සූත්‍රයේදී පැහැදිලි කරලා දුන කාරණේත් එක්ක ගලපලා බලනකොට ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි අපි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන සඩ ආයතන එක්ක ගන්න අරමුණුත් එක්ක ඒ බැඳී යාම සිද්ධ වෙන්නට නොදී අපට පුළුවන් නම් සිහියෙන් මේ කාරණු දැකලා ඒ බැඳී යාමට පත් වෙන්නට නොදී සිහිය පවත්ව ගන්නට ඒ තුල අපේ සතර ගමන නැත්නම් කෙලස් වර්ධනය වීම අපට නවත්ත ගන්න හැකියාවක් ලැබෙවි. ඒ පෙන්වා දුන්න වැඩපිළිවෙලත් එක්ක ඒ මදු පින්දේ සූත්‍රයේදී බුදුරණන් වහන්සේ පෙන්ලා දුන්න ඒ වැඩපිළිවෙලත් එක්ක අපේ ජීවිත අපි සකස් කරගන්න විතර්ක தත්ත්වයට පපංච தත්ත්වයට අපේ මේ සිතුවිලි වැඩෙන්නට නොදී අපි ආධ්‍යාත්මික ආයතන වලින් ගන්න අරමුණු ඒ බාහිර ආයතන සහ ආධ්‍යාත්මික ආයතන ඒ ගැළපීලා ගන්න අරමුණු පපංච දක්වාම එහෙම නැත්නම් අපිට පාලනය කරන්න බැරි සිතිවිලි දක්වා වර්ධනය වෙන්නට නොදී අපි පවත් ගන්නවා නම් ඒක තමයි වඩා වටින්නේ නිසිහිය කියන සති බෝධි අංගයක් විතර මේ වඩන සතිය මේ වැදගත් වෙන්නේ මෙන්න මේ කියන බැඳී යාම අඩු කර ගැනීම වෙනුවෙන් කියන කාරණේ අපිට පැහැදිලි කර ගන්න පුළුවන්. අපි සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යමු. ඉතින් තව අදහස් අපිට ඉදිරිපත් වේවි. හැම දිනාටම තිරුවන් සරණයි.
සාදු. සරණයි සයන්වන්ස. හොඳයි. මම ඊටම ගෞරවයෙන් කෝකලගේ මහත්මයට මෙන්නන්න නැත.
හොඳයි. තිරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන විදිහට පැහැදිලි කළා මදුපිණ්ඩික සූත්‍රයත් ආශ්‍රයෙන්. කොහොමද මේ
ඔගොල්ලෝ මාත් එක්ක ටිකක් ළඟට එන්න?
හොඳයි. කොහොමද මේ පංච උපාදානස්කන්ධ සකස් වෙන්නේ ආයතන හරහා කියලා? එතකොට මේ මදුපිණ්ඩික සූත්‍රයේ වගේ ඒ කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤාන තින්නම් සංගති පස්සෝ මේක ප්‍රපංච දක්වා වර්ධනය වෙන හැටි. ඉතින් ඒ විදිහට අපිට මේක දකින්න පුරුදු වුණත් මේකේ ප්‍රායෝගික පැත්තක් අපි දැන් මේ වචන ටිකෙන් දැනගත්තදී කොහොමද ප්‍රායෝගිකව යොදාගන්නේ මේ දැක්ම එන්න කියන තැනට ඇත්තටම සූත්‍ර සම්බන්ධ කරගත්තොත් පහසු වෙනවා. ඉතින් එතෙන්දී මදුපිණ්ඩික සූත්‍රය ඒ වගේ ඇසට කිව්වා වගේ සලායතනෙටම පෙන්නනවා මේ විදිහට පස්සපච්චය වේදනා යං වේදේති සංසංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං ප්‍රපංචේති කියලා ඒ ප්‍රපංච බවට පත් වෙන හැටි. ඒක අපේ දලුවත් මහත්තයා ගත්තු මාළිනී පම්සේකගේ උදාහරණෙන් අපිට පේනවා දැන් හිතේ හදපු එකක් තමයි දැන් හිත දැනගත්තේ. ඒ වුණාට අපිට ඔකට කෙලස් ඇති වෙන්නේ ඔක ප්‍රපංචයක් බවට පත් කරනවා. ඒ කියන්නේ මේක මේ හිතේ තිබුණ සිද්ධියක් හිතේ තියලා නැති වෙනවා කියලා නෙමෙයි, මේක බාහිර තියෙන රූපයකට සම්බන්ධ කරලා හිතන්න යනවා. අන්න ඒ මත තමයි මේ පංච උපාදානස්කන්ධයට අහු වෙන්නේ, නැත්නම් පංච උපාදානස්කන්ධේ හටගන්නේ. එතකොට ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මදුපිණ්ඩික සූත්‍රයේ ඕකේ ඊළඟ ඡේද දෙකේදී පෙන්නනවා මේ ආයතන හයතම අසගෙන ඊළඟට පෙන්නනවා චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. ඒ කියන්නේ මේවා ඇති කල්හි, අස ඇති කල්හි, රූපේ ඇති කල්හි, චක්කු විඥානේ ඇති කල්හි මොකද වෙන්නේ? පස්ස පඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සතිති තානමේතං විජ්ජති කියලා. පස්ස පඤ්ඤත්තියක් පනවනවා ගන්න ආ කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. ඊළඟට ඕක ප්‍රපංච දක්වා යන හැටි පෙන්නනවා. ඊළඟ ඡේදෙදි පෙන්නනවා චක්කුස්මින් අසති රූපේ අසති චක්කුඥානේ අසති පස්සපඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සතිති නේතේතානං විජ්ජති. පස්සපඤ්ඤත්තියක් පනවා ගන්නවා කියන දෙයක් දකින්න බෑ, නැත්තම් විද්‍යමාන වෙන්නේ නෑ. දැන් මෙන්න මෙතන මේ කරුණු තුන. පළවෙනි එකේදී චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුඥානං තින්නම් සංගති පස්සෝ. ඒක ප්‍රපංච දක්වා යන හැටි. දෙවෙනි එකේදී ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්විඥාන ඇති කල්හි පස්ස පඤ්ඤත්තිය පනෝ ගන්නවා. දැන් මෙතන සමුදය පෙන්නනවා. එතකොට එතන තේරුම් ගන්න පුළුවන් මම මේ පංච උපාදානස්කන්ධයට සම්බන්ධ කරන්නේ. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදය. ඊළඟ එකේදී පෙන්නනවා මේක නිරෝධ වෙන හැටි, නැත්නම් අත්තංගමය. චක්කුස්මින් අසති රූපේ අසති චක්විඥානේ අසති සත්පඤ්ඤත්තිය කියලා දෙයක් පැනවෙන්නේ නැහැයි කියන පැනවනවා කියන දෙයක් සිද්ධමාන වෙන්නේ නැහැ. එතකොට එතන අත්ංගමේ වගේ මෙතන. එතකොට පංච උපාදානස්කන්ධය මොකද්ද? ඒකේ සමුදය මොකද්ද? මේකේ අත්ංගමේ මොකද්ද? එතනමයි පටිච්ච සමුප්පාදෙත් අපිට පේනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. මේ ඇතිකල්හි මේ වෙනවා. ඒ කියන්නේ මේ හේතු ඇතිකල්හි ඵලය වෙනවා. හේතු යෙදුන් නැත්තම් ඵලයක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඒක තමයි මේ අත්ංගමේ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මෙතන මේ රූපය ගැන ඔන්න ඔය කරුණු තුන බලන්න. රූපය මොකද්ද? රූපේ හටගත් එක කොහමද? රූපය නිරුද්ධ වෙන්නේ අත්ංගමේ හට නොගන්නේ කොහමද? ඒකම වේදනාව ගැන, සංඥාව ගැන, සංකාර ගැන, විඥාන ගැන පහටම බලන්න කියනවා. මේ ආයතන ගැන මේ තේරුම් ගත්තොත් Tamanට මේ ආයතන වැඩ කරනකොට මේක ප්‍රායෝගිකව දැකීමේ හැකියාවක් තියෙනවා. දැන් අපිට නිර්මාණී පංසයක මතක් වෙලා ඔන්න එල්ජී රූපයකට සම්බන්ධ කරලා අපේ කෙලෙස් ඇති වෙනවා. සමහර විට රාග සිත් ඇති වෙන්න පුළුවන්. සමහරෙකුට ද්වේෂ සිත් ඇති වෙන්නත් පුළුවන් තරහ නම් එයා එක්ක. ඉතින් මේ රාග ද්වේෂ ඇති වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයකට අහුවීම මත. එනේ ඒකෙන් තණ්හාව දිගින් දිගට වැඩෙනවා, කෙලෙස් ඇති වෙනවා. එහෙනම් මෙතන බලන්න ඕන ඔන්න දැන් ඉති රූපං කියන එක තියෙනවා අන්නාරෙහි ඉන්න මාළිනී පංසේක. ඊළඟට ඒකේ සමුදය බලන්න වෙනවා අපිට. සමුදය බැලුවොත් අපිට පේනවා මේ දැන් හිතෙන් හදපු එකක් නේ. අපි හිතෙන් දැනගත්තේ මෙතන අපිට အဟင် පේන්න කෙනෙක් හිටියේ නෑ. එහෙනම් එතන සිහිය නොවන පිහිටිය නැති හින්දා තමයි අරහෙ කෙනෙක් ඉපදුනේ. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. මෙතන සිහිය නොවන පිහිටියන අපි මේ හිතෙන් හදාගත්තු දෙයක් හිතෙන් දැනගත්තා කියලා සිහියක් නොවන පිහිටියන දැන් බාහිර රූපයක් එතන හටගනීද? හටගන්න හේතු නැති වෙනවා. එතකොට මේ මෙතන ආයතනවල සිහිනුවන නැති හින්දාමයි අර බාහිර රූපේ ලෝකෙට අයිති දෙයක් හටගත්තේ. මෙතන සිහිනුවන පිහිටියන අර බාහිරේ දක්වා යන්නේ නැහැ. කියන්නේ අපි හිතෙන් හදපු දෙයක් හිතෙන් දැනගත්තා කියන්නේ සාමාන්‍යයෙන් මේ හින් එක බාහිරයට සම්බන්ධයක් නැහැ. තමන්ගේ හිතෙන් දැනගත්තු දේ තමන් දැනගත්තා. ඒක හිතේම ඇති වෙලා නැති වෙනවා. ඒක බාහිර ලෝකෙන් හොයන්න යන්නේ නැහැ ඊළඟට. එතකොට ඒක රූපේ අත්ංගමේ වගේ. මේකම මම මේ ඔක ආයතන 6ටම බලන්න වෙනවා. මම මේක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න තව පොඩි ප්‍රමාවක් ගන්න මට මතක් වෙනවා අර මං හිතන්නේ හුඟක් අය අහලා ඇති මේ බුදුරජාණන් වහන්සේ ගත්තු උපමාවක් අර රජ කෙනෙකුට මිහිරි හඬක් වීණා හඬක් අහන්න ලැබෙනවා. එතකොට හැබැයි මේ රජ්ජුරුවෝ ඊට කලින් ඔය සද්දය අහලා නැහැ. එනකට මේක ඇහෙනකොට හරි මිහිරි. ඉතින් රජ්ජුරුවෝ අහනවා මේ ඇමතිවරුන්ගෙන් මොකද්ද මිහිරි සද්දේ කියලා. එතකොට කියනවා ඒක වීණා හඬක් කියලා ඇමතිවරු නැත්තම් සේවකයෝ. එතකොට රජ්ජුරුවෝ කියනවා මට ඒ සද්දේ අරන් එන්න. මට ඕක අහන්න ඕන කියලා. මේ සද්දේ ගේන්න කිව්වට මේගොල්ලෝ අරන් එන්නේ මොකද්ද? වීණාවකුයි ඒකර වාදනය කරන තත නැත්තම් අපි දණ්ඩක් නේද? ওই දෙක අරන් එනවා. අරගෙන රජ්ජුරුවන්ට දෙනවා. ඒතර රජ්ජුරුවා අහනවා ඕව මොනවද? මං ගේන්න කිව්වේ අර සද්දනේ කියලා. එතකොට මේගොල්ලෝ විස්තර කරනවා රජතුමනි මේ මේ ශබ්දය ඉන්නේ මෙන්න මේ වීණාව මේ දණ්ඩෙන් දක්ෂ වාදකෙක් වාදනය කරනකොට කියලා. ඒසරේ රජ්ජුරුවෝ කියන ඔය වීණාව කඩන්න. කඩලා කඩලා බලන්න කොහෙද ඔකේ සද්දේ තියෙන්නේ කියලා. ඒ කැලි වලට කඩලා කඩලා එහෙම ඒ කතාව යනවා. එතකොට දැන් අපි බලමු ඒක කොහොමද බුදුරජාණන් වහන්සේ දැන් මේ ආයතන වලට ඒක සම්බන්ධ කළේ කියලා. තේතෙන්දී අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. දැන් වීණාව හරියට අපේ ආයතන වගේ. කියන්නේ ඇහැ හරි කන හරි නාසය හරි ඕන ආයතනයක් දාගන්න සලායතනෙ. ඊළඟට මේකේ දණ්ඩ හරියට ඒකට අරමුණ වන බාහිර ආයතනෙ වගේ. දැන් ඇහැට නම් රූපේ, කනට නම් ශබ්දය. ඊළඟට මේක මිනිස්සෙක් මේක වාදනය කරනවනේ. ඒ ක්‍රියාකාරීත්වය හරියට විඥානේ ක්‍රියාකාරීත්වය වගේ. ඊළඟට ගන්න මේ හටගත් ශබ්දය, ඒක තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධය වගේ වෙන්නේ. එතකොට හටගත් ශබ්දය. එතකොට ඒකේ උපමාවෙන් ගත්තහම බලන්න, දැන් අපි ඇත්තටම අද්දැක්කේ අපි ඇලුනේ මේ මෙතන නෑ ඇලුනා නැත්තම් ගැටෙන්නේ ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි ඒ ශබ්දයක. හැබැයි ඒ ශබ්දය කියන එක වීණාවට අයිතිද, එහෙම නැත්නම් අර මේ පතට නැත්නම් ඒ දණ්ඩට අයිතිද, නැත්නම් වාදනය කරපු කෙනාට අයිතිද, ඒ කෙනෙකුටවත් නෙමෙයි. මේ හේතුන් නිසාම හටගත්තු ඵලයක්. එතකොට ශබ්දය ගැන කතා කරන්න බෑ මේ හේතුන්ගෙන් තොරව. නැතන තමයි අර සමුදය කියන එක අල්ලන්න තියෙන්නේ. කියන්නේ දැන් ශබ්දයට පවතින්න බෑ හේතුන්ගෙන් තොරව. එහෙනම් අපි ශබ්දයට අර සමුදය හොයා ගන්න ඕනේ. එතකොට නුවණක් එනවා, මේ සමුදය තියෙනකන් විතරයි මේක තියෙන්නේ. සමුදය නැති වුණොත් ඔකට උපදින්නවත් බෑ. ඒ කියන්නේ අත්ංගමේ වගේ. ඒකට අන්න ඒ විදිහට බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඒ යම්කිසි හේතුන් මත හටගන්න දෙයක්. හේතුන් යෙදෙන්නේ නැත්නම් ඒව ගැන කතා කරන්නවත් බෑ. ඒ කියන්නේ ඉපදිලාවක් නැහැ හේතුන් නැත්නම්. අන්න ඒ වගේ ධර්මතාවයක් මේ පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය ඒ ධර්මතාවයේ දකින්න තමන් ප්‍රායෝගිකව මේ රූපයක් දැනගන්න මොහොතක ඕනම රූපයක් අපි මේ ලෝකෙට අයිති සමන් රූපයක් කියලා හිතන ඕනම දෙයකට මෙන්න මේ කරුණු තුන යොදලා බලන්න කියන එක තමයි මේකේ මට ප්‍රායෝගික පැත්ත විදිහට තේරෙන්නේ. මොකද අපි මේ ධර්ම කරුණු පාඩම් කළා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේකේ රූපේ පිරිසිඳ දැකලා රූපෙන් මිදෙන්න ඉක්මවා යන්න ප්‍රායෝගික මාර්ගයට එන්න ඕන. ඒක ඕනම රූපයක් ඉති රූපං තමන්ට මේක රූප කියලා හිතනවා නම් ඕනම රූපයක් කර අභිධර්මේන 820 රූපම වෙන්න පුළුවන්. ඒ ඕනම රූපයක් ඉති රූපං. ඊළඟට ඕක හටගත්තේ කොහොමද? මෙන්න මේ විදිහට මේ ආයතන පැත්තෙන් බලන්න. මොකද ආයතනකින් තොරව අපිට දැනගන්න. ඒකට සමුදේ බලන්න. ඒ සමුදේ දකිනකොට වෙයි මේ සමුදේ තියනකන් විතරයි ඕක ගැන කතා කරන්න පුළුවන්. සමුදේ නැත්තම් හටගන්නේ නැහැ කියන එක. දැන් ඒකත් එක්ක අපි අපේ කල්යාණ මිත්‍රයන්ගේ අදහස් විමසලා බලමු. තෙරුවන් සරණයි.
සරණයි. කොගලි මාතේ මම තව නැවත වතාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මෙන්නම් කාලය ගැන හිතලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අපි ආචාර්යතුමා අපිට හොඳින් පැහැදිලි කරලා දෙනකොට මතක් කරා මේ ඒ ආකාරයට රූපය මක්ත කියලා දකිනව නම් ඒ දකීම සඳහා තමන් දකින්න පුළුවන්කම තියෙනවා නම් මොකද අපිට එහෙම අල්ලා ගන්න පුළුවන් නම් මේයි මේ මම මේ දැක්කේ කියලා බොහෝ විට අපි ඔය ප්‍රපඤ්ඤ හදමින් අර මේ උවහන්සි දේශනා කළ විදිහට මේ ප්‍රපඤ්ඤ හදමින් අපි කටයුතු කරන එකක් නැහැ. නමුත් වෙන්නේ ඒක නෙවෙනේ වෙන්නේ අපි මේ විදිහට යමක් ඇහැට දැක්කන් පස්සේ ඒක අවබෝධ කරගන්නේ නැහැ. මේක මේ එළියට විච රූපයක් නිසා නෙමෙයි හිතේ මේක හදාගත්ත දෙයක් කියලා එහෙම අවබෝධයක් නැහැ. මේක එළියේ තියෙනවා, මේක ලස්සනයි, මේක හොඳයි, මේක මට කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ කියලා හිතලා යන ගමනක යනන්නේ. ඉතින් මේ සඳහා වෙන්න ඕනේ සයන්වාස මේ බොජ්ජංග ධර්මයන් තියෙන විශේෂයෙන් අපි මේ කතා කරන සූත්‍ර දේශනාවට මම නැවත මේ යොමු කරගන්නවා. උදායි සූත්‍රයේ මේ ඊගවට තියෙනවා මේ සති සම්බොජ්ජංගයන් මට වැදුණා. ඒ වැදුවේ වම්ක බහුලීකృత කළා. එහෙම ඉන්නකොට තමයි මට ඒක සම්බොජ්ජ ධර්මයක සතිය වැඩුවා. සතිය බහුලීකృత කරනකොට තමයි ඒක බොජ්ජංග ධර්මයක් හැටියට මට වඩා මේ වැඩිම සිද්ධුනේ කියලා. එහෙමනම් සරණවාස එහෙම සතිය වැඩිම කිරීමට අවශ්‍ය වෙනව නේද යම් කෙනෙක් මේ අපි මේ කතා කරන විදිහට රූපේ කුමක්ද කියලා දැනගන්න නම්. එනිසා මම ගෞතම සරණවාසට ඒ පැත්තට උදායි සූත්‍රයේ ඉදිරි කොටසට අවධානය යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් වහන්සේට වෙනවා සයන්වාස තෙරුවන් සරණයි.
හැම දිනකටම තෙරුවන් සරණයි. සතිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපට ඉතාම වැදගත් කාරණයක් විදිහට උන්වහන්සේ පැහැදිලි කළා. මේ අපි පැටලෙන්නෙම මේ කෙලෙස් එක මේ සිහිය නැති ප්‍රශ්නෙත් එක හරියට සිහියෙන් මේ අරමුණු දකින්න නැති ප්‍රශ්නෙත් එක තමයි අපි අවුලෙන් අවුලටම පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් ශරීරයක් දිහා බලනකොට දැන් බාහිර දැන් අපිට නිරන්තරයෙන්ම තව බාහිර කෙලෙස් අරමුණු එක්ක බැඳලා යනකොට ඒ දැන් යම් පුද්ගලයෙක් ගත්තොත් එහෙනම් දැන් අපි එක්තර චරිතයක් කතා කරන්නේ දැන් ඒ වගේ චරිතයක් දිහා බලනකොට තනි පුද්ගලයෙක් විදිහට දකින්නකොට අපිට යම් යම් හැඟීම් හෝ යම් අදහස් ඇතිවෙනවා නම් අපේ කෙලෙස් වැඩියෙන් වෙනුවෙන් ඒක එහෙම නොවෙන්න බුදුරජාණන් වහන්සේ එක්තරා වැඩ පිළිවෙලක් දේශනා කරා බෙදා බලන්න කියලා. බෙදලා දකින්න කියලා. දැන් පුද්ගලයෙක් දිහා බැලුවහම අපිට පුද්ගල සංඥාවෙන් ඒ පුද්ගලයා දිහා දකින්න නැතුව බලන්න නැතුව අපට පුළුවන් නම් මේ එකතුව මෙතන මේ තියෙන්නේ. එතකොට ශරීරයක් සකස් වෙන්නේ දෙතිස් මහා කුණප කොටාසවලින්. යන කේස ලෝම නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව ආදි වශයෙන් ඒ වගේ පවතින යම් වස්තුන් ගොඩක් එක්කනම් එතකොට අපිට අර සිහිය උපකාරයි මේ සතිය කියන මේ බොජ්ජංගයක් විදිහට පවතින බෝධි අංගයක් නිර්වාණාබෝධය සඳහා හේතු අංගයක් විදිහට පවතින සිහිය අපට උපකාර වෙන ඔය බෙදා බැලීමට. එතකොට යම්කිසි බාහිර අපි දකින පුද්ගලයේ ඉහා මේ බෙදා බැලීම බැලීමෙන් යුතුව බලන්න දකින්න පුළුවන් නම් අපිට බලන්න පුළුවන් නම් අනික් ඕනම දෙයක් එක්කත් එහෙමයි ඔය බැඳියාම අපට නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් අපි යම් වස්ත්‍රයක් ගත්තා අපිට කල්පනා කරන්න පුළුවන් නම් මෙතන මේ වස්ත්‍රයක් විදිහට තියෙන එකතුවක් මෙතන මොකද්ද දැන් අපි දැක්කොත් එන්නේ යම් පැහැයක් සහිත වස්ත්‍රයක් නම් එතන ඒක වෙන් කරලා බැලුවොත් එම පාට් ටිකක් වෙනම තියෙනවා. ඊට පස්සේ නූල් තියෙනවා. ඒතොර නූල් වල චූටි කෙඳි වගේක් තියෙනවා. ඒවා බෙදලා එහෙම ගියාට පස්සේ ඇත්තටම එතන ඇති දෙයක් අපිට ලබන්න පුළුවන්කම නැහැ. ඒකෝට අපිට පැහැදිලි එහෙමනම් මෙතන යම් දෙයක් අපිට බාහිරින් දකින දෙයක් නැත්තම් මෙතන අල්ලගන්න දෙන්න ඇති දෙයක් නැහැ කියන අවබෝධය අපිට ඇති වෙනවා. ඒකෝට ඒ අවබෝධය ඇති වෙන්නේම මෙන්න කියන විදා බැලීමත් එක්ක සිහියෙන් යුක්තව මේ දිහා බැලීමත් එක්ක පමණයි. අපිට බාහිරින් එන ඕනම අරමුණක් ඒ වගේමයි. එතකොට බාහිර ලෝකයේ තියෙන දේවල් ඒවා ඒ විදිහමයි. අපිට ඒවා අරගෙන අරමුණු අරගෙන අපි ප්‍රශ්න ඇති කරගන්නා නිසා බාහිර දේවල් අපිට කරන බලපෑමක් ඇත්ත නැහැ. ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි තුලින්ම යම් ගැටලුවක් මතු කරගෙන මේ කෙලෙස් නිසා ඒ බැඳිලා යන්න හේතුව අපේ පවතින තෘෂ්ණාවමයි ඒකට හේතුව. බාහිරින් එන ඒ අරමුණු තෘෂ්ණාවෙන් අල්ලගෙන දැඩියාමත් එක්ක අපි ප්‍රශ්න ඇති කරගන්න. දැන් එක්තරා දේශනාවකදී පැහැදිලි කිරීමක් කරනවා. ඇත්තටම දැන් අපි බාහිරින් ගන්න අරමුණු ඇත්තටම අපිට ඒවා සුබයි හෝ ඒ බාහිර අරමුණු සුබ වශයෙන් ගන්න හැකියාවක් ඇත්තෙම නැති බව දේශනාවක පැහැදිලි කරනවා. මොකද අපි එහෙන් රූපයක් දකිනවා ඇත්තටම අපි ඒ දකින්නේ බාහිර තියෙන දේ නෙවෙයි. බාහිරින් අපි දකින දේ නෙවෙයි ඒ දකින්නේ මොකද අපි ඡායාවක් විතරයි. යම් කිසි කණ්ණාඩියකින් යම් රූපයක් පිළිඹිම වෙනවා නම් ඒ පිළිඹු වෙනවා හා සමාන දෙයක්මයි අපි මේ ඇස ආධාර කරගෙන මේ ලබා ගන්න අරමුණ. රූපයක් එක් ගන්න අරමුණ. ඒතකොට එතනින්ම අපිට පැහැදිලි කරගන්න සිහිය තියෙනවා නම් සිහිය පිහිටලා තියෙනවා නම් අපි ඒ බාහිරින් ගන්න ඒ අරමුණ ඇත්තටම ඇති දෙයක් නෙවෙයි. අපි ඒ බාහිරදී සංඥාවක්ම පමණයි ගන්නෙ. එහි පිළිඹුවක්ම විතරයි ගන්නෙ. මොකද බාහිරින් ඇති දෙයක් නෙවෙයි ඒ ගන්නෙ. එතකොට මේක හැබැයි තේරුම් ගන්න හැකියාව තියෙන්නෙම අපිට හරි සිහියක් තිබුණත් නැත්නම් ඒක අර ප්‍රපංච කියන මට්ටමටම යොමු වෙලා වර්ධනය වෙලා අපිට පාලනය කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. දැන් ආහාරයක් ගත්තොත් එහෙනම් දැන් ආහාරයේ යථා ස්වභාවය වටහා ගන්න නැතුව මේ ආහාරය කියන්නේ මොකද්ද? මේ එකතුව කොහොමද? මේ ආහාර සකස්සලා තියෙන්නේ මොන විදිහෙන්ද කියලා ඔය දෙදා බලන්නේ නැතුව අපි ඒදී ආස්වාදයෙන්ම අරගෙන රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශ කියන මේ පංචකාමියත් එක්ක අල්ලගෙන අර මේ දේ ගත්තොත් එහෙම අර පපංච කියන මට්ටමට අපේ කෙලෙස් වැරුණාට පස්සේ අපි ඒක ආසාවෙන් අල්ලගත්තට පස්සේ දැන් ඒ ආහාරය ආපෝපයන්න පටන් අර ගන්නවා. ඒ යම් කාපු වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඒ වගේ අවස්ථා අපිට නැවත එයි කියන බලාපොරොත්තුවකට යනවා. ඒ ආහාරයේ ස්වභාවය පිළිබඳව අපිට වැටහා ගැනීමක් ඇතුුනේ නැත්නම් අපේ සිහිය උපයෝගී කරගෙන ඕනම දෙයක් එමය අපි බාහිර ගන්න ඕනම අරමුණක් ඒ විදිහමයි. එතකොට මේ රූපය අපි පිළිබඳව ඒකට කතා කරනකොට ඒ එහෙමයි. බාහිරින් අපි ලබන දේ ඒ හරි සිහියකින් යුක්තව මේ පවස්ථාගත සිහිතක සිහියකින් තොරව අපි ගන්නවා නම් එතකොට ඒ බෙදා බැලීමක් අපි ඒ කරේ කරන්නේ නැත්නම් මේ අපේ බැඳී යාම කුස්නාවත් එක්ක ඇතිවන බැඳී යාම අපිට බලකන්න හැකියාවක් නැහැ. එහෙනම් සිහිය අපිට උපකාරයි හැම වෙලෙම. හරියට මේ නගරයක් මුර කරන්නේ ඉන්න දොරටු පාලේක් ඒ නගරයේට ඇතුළු වෙන පිට වෙන අය දිහා හොතට දකිනවා වගේ බලන් ඉන්නවා වගේ මේ අපිට එන අරමුණු අපිට සිහියෙන් යුක්තවම ගන්න පුළුවන් නම් එතකොට අපේ මේ අවුල්සහල තත්ත්වයට පත් නොවි වළක්වා ගැනීමක් සිදු කරන්න පුළුවන්. කෙලෙස් දුරු කර ගන්නට වෙන පිළිවෙලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා සිහිය කියන කාරණේ උපකාරයි. උදායි හාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ ඒ කාරණේමයි. මේ සිහියෙන් යුක්තව මේ රූපයේ දිහා බැලුවාම එතකොට ඒ තෘෂ්ණාවෙන් බැඳී යාම මෙතන ඇති දෙයක් නැහැ කියලා වටහා ගැනීම ඉබෙඳී යාම නැති කරගන්න එක්කවා කියන බව තමයි පැහැදිලි කරන්න දෙන්නේ. හැමදෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාන්ස සාන්ස වහන්සේ අපි සමගන් පෙර තව ප්‍රශ්නයක් අහන්න. අපි මේ යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ අභ්‍යන්තර රූපයත් බාහිර රූපයත් වශයෙන් රූප දෙකෝටාසයක් පිළිබඳව මේ ඇහෙන් යම් කිසි රූපයක් දකිනකොට ඒ දක්නාව රූපේ බාහිර රූපේ හැටියට ඒ වගේම දැකීමට හේතු භූතක චක්කු චක්කායතන වෙනම චක්කුව අභ්‍යන්තර රූපේ හැටියට කෙනෙක් කල්පනා කරොත් දැන් මේ බාහිර රූපේ කියන දේ ගැන අපි දැන් කතා කරපු දේ සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මේ චක්කායතනය කියන දේ චක්කුව කියන දේ ගැන මේ එයත් මේ නැතිවම තිබිලා ඇති වෙලා ඒ ඇති වූ සැනින් නැති යන ධර්මතාවයක් හැටියට කල්පනා කරන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? ඒ පිළිබඳව ඔබ වහන්සේ මේ ධර්ම දැනුමින් අපි යමක් ඉගෙන ගන්න කැමති ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ තේරුණා කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. දැන් මම අවධානය යොමු කරේ බාහිර රූපයක් අපි අද රූප ගැන කතා කරන නිසා අභ්‍යන්තර රූප ගැන අපිට දැන් තේරුණා. අභ්‍යන්තර පවතින සතමහා භූතයන්ගෙන් ඇතිවිච්ච දේ සේම්ති බීදී අපි ප්‍රපඤ්ඤ කරමින් අපි පෙර දැන් සම්බන්ධ කරගෙන අපි මේ මනසින් සදාගන්න ධර්මතාවයක් ඇටිට තමයි අපි මේ සංසාර ගමන ගෙනියව සිදු වෙන්නේ බාහිර රූපය සම්බන්ධයෙන්. ඒකට අපි දැන් අභ්‍යන්තර රූප ගැන චක්කායතන වගේ දෙයක් හිතුවොත් ඒ චක්කුව කියන ආයතනයත් පෙර නොතිබීම නැවත පෙර නොතිබීම ඇති වෙලා ඒ ඇතිවිසනින් නැති වී යන ධර්මතාවයක් කියන කාරණාව තේරුම් ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ? තේරුම් ගන්න.
නැතරුවන් සම්මාය හැම දෙනාටම බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරන මේ ලෝකයේ වැලි ඇටයක තරංග දෙයක් නිට්ටයව පවතිනවා නම් කවදාවත් වෙනස් නොවී තියෙනවා නම් ඒ තත්ත්වයේ වුණ බුදුරජාන් වහන්සේට ධර්ම දේශනා කරන්න බැහැ කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒකෙන් අපට පැහැදිලි මේ ලෝකේ වෙනස් නොවන මේ සකස් වුණ සකස් වෙලා පවතින සකස් වෙන කිසිම දෙයක් වෙනස් නොවී පවතින්නේ නැහැ කියන බව අපට පැහැදිලි ඒ කාරණේ. එතකොට සියලුම දේ මේ ලෝකේ පවතින සකස් වෙන ඕනම දෙයක් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට පරමාර්ථ ධර්ම විදිහට පවතින චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේවා වෙනස් බෙදා 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 බැලුවට පස්සේ අවසානයේ බෙදලා බැරි බෙදන්න බැරි සත්‍යයක් තියෙනවා කියලා සඳහන් කරනවා. නිබ්බාන කියන தත්ත්වය අසංකත කියන නාමයෙන්ම හඳුන්වන මේ සකස් කරපු දෙයක් නෙවෙයි. මේ නිවන කියන කාරණේ අරුණහම අවසාන වශයෙන් කතා කරනවා නම් මේ ලෝකේ අනෙක් හැමදේම මේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. නිවන කියන කාරණේ හැමදාම පවතින දෙයක්. එය බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මඟ පෙන්ලා දීලා නිවන මතු කරලා පෙන්නනවා. එතකොට අනිත් සියලු දේ සකස් වෙච්ච සියලු සංඛාර කියන කතා කරන සියලු දේම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එස කියන කාරණයක් තියෙනවා. එස කියන එක මේ තත්පරයක ඉඳලා අපි කතා කරන මේ පුංචි මිලි තත්පරයක ආදි වශයෙන් කතා කරන පුංචිම කාරක ඉඳලා විමසලා බැලුවොත් එන වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ වෙනස් වීම හැබැයි අපිට වටහා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අපේ සිහියේ මදකම නිසා. නමුත් වෙනස් වීම දකින්න පුළුවන් නම් කියන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කාරණේ අපිට මේ සියලුම දේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපි ඇස පවා ඔය කියන වෙනස් වෙන කාරණේට නතු වෙච්ච
ගෞරවණීය ස්වාමීන් කාලය ගැන විතර මම බාධා කළා මහනවා මට සමා වෙන්න සාමාන්‍ය ගේම් කරන දවසදී ස්වාමීන් වහන්සේ මේ පවතිනව රූපයක නැතිවීමක් එහෙම නැත්නම් පවතින ඇහැක ඒක ඒසේ පවතින නැතුව විපරිණාමයටපත් වීමක් ගැන ඔබ වහන්සේ දේශනා කරනවා වගේ මට හිතුණා. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඊට වැඩි වෙනස් විදිහකට හමු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ඇහක් තිබිලා නැතුව ඇහක් හැදිලා මේ නැති දෙයක්ම හැදිලා හදුසනින් නැති වෙනවා කියන කතාව. ඒක දෙකක් කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. අර අපි දැන් පවතිනවා කියලා හිතන ඇහැ අපිට පුංචි කාලේ හම්බෙච්ච ඇහැ ටික ටික වෙනස්ලා කියලා හැම නොපිනියනවා. ඒ වගේ ඒ පවතින විපරණ ඒක අපි කියමු මස්සස කියලා කියමු ඒක ඒ විදිහටම වෙනවා ඇති. ඒක ගැන නෙමෙයි අර චක්කායතන කියලා මේ ඒක මේ නැතුව පවතින. දැන් මම මේ විලාය බලන් ඉන්නවා කිසියම් ඉස්සරහා මගේ තියෙන මේ පුටුව දිහා. ඔන්න දැන් මට ඇහැ මගේ පුටුව මගේ දැන් මට ඔන්න පුටුවක් වුණා මට ඒක. ඉස්සරහා තිබිච්ච දේ පුටුවක් වුණා. ඒකට ඔන්න ඔට ඇහැ ඇති වුණා. එතකොට එහා පැත්තේ මට මගේ දුව කතා කරනවා එනවා. මට දැන් ඔන්න ඇහි කතා විවරයි. දැන් මගේ ඔන්න සෝතේ ඇති වුණා. එතකොට අර ඉල්ල ඇතුලේ ඇහැලෙන් නැති වුණා. දැන් සෝතය ඇති වුණා. එතකොට ඒ කන ඇති වුණා. ඉතින් ඒ වගේ එක දෙයක් ගැන අපි හැමදෙන්නේ මම ඇහුවේ මම සවන්වාස මේවා අහන්නේ ඔබ වහන්සේ දවසේ සම්බන්ධ වෙච්ච දාවේ උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ නේද? මොකද මෙවැනි කතාවල් අපි පසුගිය කාල සීමාව තුළම කතා කරපු දේවල් කල්යාණ මිත්‍රෙක් ඒගොල්ලෝ දන්නවා මම කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේවා ඔබ වහන්සේගේ දැනුම තුළනොත් කොහොමද තේරුම් ගත්තේ කියලා දැනගන්නයි මේ අපි මේ අහන්නේ. ඉතින් ඒක ඒ ප්‍රශ්නාසය ගැන පොඩක් පැහැදිලි කර දෙන්න අපේ හැමෝටම.
ඔව් මේ ආයතන වල නැතිවීම කියලා කියන්නේ මත වශයෙන්ම එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපි අරමුණ නොගෙන සිටීම තමයි. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවානේ දැන් දාරුචීරිය ඒ මහ ශ්‍රාවකයන් වහන්සේට යම් කිසි අරමුණක් ගත්තොත් එහෙම ඒ අරමුණ ගතහ දැන් අපිට මේ ඇටිවේ සාමාන්‍ය අපිට පවතින ඒ ආයතන ඒ විදිහටම පවතින රහතන් වහන්සේලාට ඒවා එහෙම තියෙනවා. නමුත් අර අරමුණු ගැලීමේදී තමයි ප්‍රශ්න තියෙන්නේ. මේවා නැවත නැවත පවතින්නේ. කියන්නේ දිගින් දිගටම මේ සතර පැවැත්ම වශයෙන් දිගට යන්නේ අපි ගන්න අරමුණු එක්ක තියෙන කාරණ තමයි තොර අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනකොට ධර්මචීරිය හාමුදුරන් වහන්සේට පැහැදිලි කරලා දුන්න විදිහට අපි යම් අරමුණක් ගන්නව නම් ඒ අරමුණ ගන්න එක ආයි එතනින් අරමුණ ගැනීමක්ම විතරක් කරන්න ඕනේ. එතනින් එහාට ඒකේ ආයි පැවැත්මක් නැහැ. හරියට මේ අර කියනවා මේ අභ්‍යවකාශයේ ඇඳපු රූපයක් වගේ. කියන්නේ එහි ආයි ඉතිරියක් නැහැ. කියන්නේ අභ්‍යවකල් දැන් මාර්ගඵල අවබෝධ කරපු ශ්‍රාවකයෝ යම් ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට උන්වහන්සේලාගේ ආයි ඉදිරියට පවතින දෙයක් ආයි ඉතුරු වෙන්නේ නැහැ. සංස්කාර ගොඩනැගීම තමයි තව භවයකට. සහතන් වාසලගේ අන්න ඒ වගේ ඒ එහි මූලික පෙර ක්‍රියාකාරකමක් විදිහට අපිට පුළුවන් නම් අපි ඒ ගන්න ආරම්භ නැවත 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 ඇස් කන නාසය දිව ශරීරය আদি මේ කියන දේවල් පවතින්නට හේතු වන විදිහට අපි අරමුණු අරගන්න නැත්නම් ඉහි ඒ විදර්ශනා කරලා ඉතින්ම අවසන් කරනවා නම් ඒ තුල තමයි මෙහි මේ ආයතන නැතිවීම සිද්ධ වෙනවා කියන බව අපිට ධර්මානුකූල පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. අර අභ්‍යන්තරයේට බාහිරින් ගන්න අරමුණු අරගෙන ඒවා විදර්ශනා නොකර එහි යථා ස්වභාවය මෙහි නොකර එය ප්‍රපංච දක්වාම වැඩෙන විදිහට අපි යනවා නම් එතන ඒ තුල නැවත 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 මේ ආයතන වැඩිවීම සකස් වීම තමයි සිද්ධ වෙන්නේ. අර විදර්ශනා කිරීම තුල අපේ මේ ආයතන වලින් ගන්න බාහිර අරමුණු අපේ මේ ආයතන නැවත සකස් වීම සිදු නොවන බව අපිට පැහැදිලි කර ගන්න පුළුවන්. තෙරුවන් සරණයි හැමදාම.
සාදු සාදු තෙරුවන් සරණයි සයන්වන්සර්. මම මේ තවත් ප්‍රශ්නයක් මේ කලින්ට යොමු කරන්නම්. මේ ජයන්ත මහත්තයාට වෙන ජයන්ත මහත්තයා මේ සමායන්නෝනේ මේ ප්‍රශ්න අහන විදිහට හොඳේ. මේ අනික් කලින් මිතුනොත් හිතනවා දන්නයි මම මේ ප්‍රශ්න අහන්නේ කියලා තේරුම් ගනි. නොදන්නයි බලයි අයි මේ මහන්නේ කියලා. ඔය මේ අපි ගෞරවනීය සයන්වන්ස් දැන් අපිට කියලා දුන්නා ජයන්ත මහත්තයා මේ එහෙම අනිත්‍ය සංකත ධර්මයේ නිර්වාණය අර වෙනම මේ පවතින කිසි ධර්මයක් නැහැ. සියල්ලම විපරිණාමයට පත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් විනාශයේ භාවයට පත් වෙනවා. නැති විල ධර්ම අනිත්‍ය ධර්මයක් කියලා. එතකොට මෙහෙම ගත්තොත් ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයක පාද තුනයි තියෙන්නේ. ඉතින් ඕක වෙනස් වෙන්නේ නැහැ නේ. ඉදස් පාද තුනයි අදස් පාද තුනයි. සමචතුරස්‍රයක් ගත්තොත් පාද හතරයි. ඉදස් තියෙනවා අදස් තියෙනවා. ඔය වගේ තව මොනවද උනාද කියනවා මට මතක නැහැ. එතකොට ඒවා මේ එතකොට බෙදුම් පස්සේ මේ මේ ඒවා වෙනස් වෙන්නේ නැහැ නේ. නිට්ටය නේ කියලා. මේ මොනවද ජයන්ත මහත්තයා කියන්නේ කියලා හිතෙන්නේ?
ඔව් තේරුම් ගන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් මම හිතන්නේ මට තේරෙනවා දබස් මහත්තයා අහන ප්‍රශ්නේ අහනකොට කොයි විදිහේ පිළිතුරක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලිවම කිව්වා මේ සංකත ධර්ම තමයි වෙනස් වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා අසංකත කියලා කියනකොට නිර්වාණ ධාතු අසංකත බව අපි දන්නවා. ඒ වගේම කියනවා දැන් අපිට තව කරුණක් කියනවා අපි දැස්සොත් එහෙම චිත්ත චෛතසික රූප නිබ්බාන ඊළඟට තව දෙයක් තියෙනවා ප්‍රඥප්ති කියලා. ඒ ප්‍රඥප්ති කියලා කියන්නේ අපි යම් දෙයක් හඳුන්වලා දෙන්න භාවිතා කරන නම එහෙමත් නැත්නම් මාලාව. එතකොට දැන් අර ත්‍රිකෝණයේ සමචතුරස්‍රයේ වගේ දේවල් කිව්වහම ඒවා යම්කිසි ලක්ෂණයක් පෙන්වලා දෙන්න පාවිච්චි කරන නම් ඒවට තමයි අපි කියන්නේ ප්‍රඥප්ති. ඒ කියන්නේ ප්‍රඥප්තිය අයිති වෙන්නේ සංකතයකට නෙවෙයි. සංකතයක් හැටියට ගන්න නැහැ ප්‍රඥප්තිය. ඒක නිසා ඒව වෙනස් නොවෙනවා. ඒව දිගින් දිගට ඒ වචනම පාවිච්චි කර කර ඒ දේවල් වලට කරනවා කියලා. ඒකයි අර රූපං ජීවති මච්ඡානං නාමගොත්තං අජීවති චේතන. ඒක නාම ගෝත්‍රයේ හැටියට ප්‍රඥප්ති තමයි පනවලා තියෙන්නේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න ලැබුණත් මහත්මයා කියලා.
තේරුම් ගන්න හොඳයි. එතකොට මේ ඒ පදනම එහෙම නැත්නම් ඒ වගේ මේ අර්ථකථනයක් ඒ හේතුවෙන් මේ සියල්ල මේ අනිත්‍යයි කියලා අපි ත්‍රිලක්ෂණ හැටියට තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ත්‍රිලක්ෂණ අතර අනිත්‍ය හැටියට අපි මේ දකින්න හදන මෙතුවක් අත්පත් මේ අවුරුදු පතර මන්දන කොතරක් කල් නන් මන්ද අපි ධර්ම ඉගෙන ගන්න ගත්තේ දවසේ ඉඳන් මේ දකින්න හදන විදිහේ වෙනසක්ද මේ අනිත්‍ය කියන්නේ මේ අපි මෙතුවක් කරපු අනිත්‍ය නෙමෙයිද කියන ප්‍රශ්නේ මට යොමු කරන්න ඕනේ. මොකද මේ ආකාරයේ විවිධ දේවල් අහන්න ලැබෙනවා. කල්යනා මිත්‍ර විවිධ අහලාපුත් එක්ක කතා කරනවා. ඒ නිසා මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මේ ගෞරවනීය සයන්වංශ මම ඔබ වහන්සේට මෙන්න සයන්වංශ ඇත්තටම මේ ත්‍රිලක්ෂණේ අනිත්‍ය කියලා බලනවා කියන්නේ මේකද? එහෙම නැත්නම් ඔකට වෙන වචනයක් කියනවා අනිච්ච ඉච්ඡා. ඒ කියන්නේ තෘෂ්ණාව මේ වගේ අතරතුරේ මට කොහොමද කියන්න මතක වෙන්නේ නැහැ. මේ ස්වයන්වංශ මේ මම දන්නවා මේක දන්න කටි ඉන්නවා. ඒකට ඉතින් පුළුවන් මේ කියන්නේ මොකද මේ ඉදිරිපත් කරන අනිත් වචනේ කියලා. කොග්‍රී මහත්මයා මොකද ඉදිරිපත් කරන අනිත් වචනේ?
මම පොඩ්ඩක් අහගෙන හිටියේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන එකද ඔබතුමා ඇහුවේ? ඔව් සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති කියන තුන.
මම ඔබ වහන්සේට ඉවත් වෙන පෙර මේ ප්‍රශ්නේ මුකන්න ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය වශයෙන් අපි ඔබ වහන්සේ අපිට කියලා දීපු විදිහට මෙතුක්ක ස්වාමීන් වහන්සේට බොහෝ අපිට කියලා දීපු විදිහට අපි මේ බලමින් ඉන්න විදිහට අනිත්‍ය හියෝස්සේ තව තවත් දැන් අපි දැන් නැහැ කියන විදිහට බලන්න හොඳයි. නමුත් අර අලුතෙන් එන මතවාදයන් තියෙනවා නම් අනිත්‍ය කියන්නේ ඒ නෙමෙයි මේ දැන් අර ඉස්සර කිව්වාගේ ත්‍රිකෝණීය රූප තුන පාද තුන තියෙනවා හැමදාම ඒක වෙනස් වෙන්නේ නැහැ ඒ අනිත්‍ය නෙමෙයි. ඒ නිසා ඕක නෙමෙයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ මේ මේ අපේ මේ ස්කන් වලින් නාස වලින් අපි මේ ගන්න දේවල් කොච්චර ගත්තත් ඒවල ඉවරයක් නැහැ. අපේ තෘෂ්ණාවේ ඉවරයක් නැහැ. ඒකට මේ ඒ නිසා මේ ඉච්ඡාවේ ඉවරයක් නැහැ. තෘෂ්ණාවේ ඉවරයක් නැහැ. ඔය අනිච්ඡා අනිච්ඡා කියන්නේ අනිච්ඡා. ඒ වගේ අදහස් මත ඉදපත් වෙනවා නම් ඒවා සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් අදහස් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. දැන්
හැම දිනාටම තෙරුවන් සරණයි. අනිච්ච කියන ඒ වචනේ දැන් මුලින්ම සිහිපත් කරා අර ඉදාතාවෙන් අපිට පැහැදිලි සබ්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා අනිච්ඡාති සකස්සන සකස් කරන සියලු දේම නිත්‍ය නොවනවා කියන කාරණේ. කියන්නේ වෙනස්සන විපරිණාම ධම්ම දැන් ඕනෑම මේ ලෝකේ පවතින සකස්සන සකස් කරන ඒ වස්තුන් වල අපිට ලක්ෂණ තුනක් දකින්නට පුළුවන්. එතන තමයි උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් පේන්න තියෙනවා. එතන වයෝ පඤ්ඤායති ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමක් පේන්න තියෙනවා. තිතස්ස අඤ්ඤතත්ත්වං පඤ්ඤායති පවතින පවතිමින් වෙනස් වන ස්වභාවය දකින්න පුළුවන්. ඉතින් මේ දැක්ම අපි ප්‍රඥාවෙන්ම දැකිය යුතු කාරණා. දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකයේ දකින්න කෙනෙක් විදිහට මේ කියන ධර්මානුකූලව ගලපලා නොදකින්න කෙනෙක් විදිහට මේ කියන දැක්ම දකින්න පුළුවන් කමක් නැහැ. දැන් දුර ඉඳලා බලන් ඉන්න යම් පුද්ගලයෙකුට වතුර වැටෙන තැනක පෙන පිළුවක් සකස්සලා තියෙනවා නම් ඔහු දුරින් ඉඳන් දකින්නේ හැම වෙලෙම එතන පෙන ගුලියක් තියෙනවා කියන කාරණේ. හැබැයි ධර්මානුකූල බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයට අනුව අපි පැහැදිලි අපිට තේරෙන්න තියෙනවා වටහා ගන්නට පුළුවන් මෙතන මේ තියෙන්නේ නිරන්තරයෙන්ම පවතින පෙන ගුලියක් නෙවෙයි කියන කාරණේ. පෙන පිළුවක් නෙවෙයි කියන කාරණේ. ඒකට එතන සිද්ධ වෙලා තියෙන්නේ නැවත නැවත ජලය එතනට එකතු වීමත් එක්ක ජලය ගැටීමත් එක්ක එතන පෙන සකස් වෙනවා. එතකොට කලින් තිබුණ පෙන බිඳු නිදීයෑමක් සිද්ධ වෙලා නැවත නැවත සකස් වීමක් තමයි එතන තේنده තියෙන්නේ. එතකොට එතන ඒ අනිත්‍යතාවය. ඒ අනිත්‍ය කියන මෙන්න මේ කියන කාරණාවත් එක්ක දැන් අපිට මේක දකින්න බැරි වෙන තව එක හේතුවක් තමයි සකස් වීමක් අපිට තේنده තියෙන සමහර වස්තු වෙනවා. දැන් අපි කියනවා මේ ජීවිතයේ අනිත්‍යය කියලා කිව්වද දැන් මේකේ පවතින ස්වභාවය පේන්න තියෙනවා. ඒකෝට මේ පවතින පවතිමින් කොහොමද අනිත්‍යය ගැන කතා කරන්නේ කියන කාරණය අපි ටිකක් අවුලට පාස් කරන දෙයක්. නමුත් ප්‍රඥාවෙන් දකින්න බුදුරජාණන්සේ ඒ දේශනා කරපු ඒ ධර්මයට අනුව ගලපලා අපි විමසනවා නම් මේ ශරීරයේ පවතින රූප සකස් වෙන්නට දැන් ශරීරය ගැන කතා කරනවා සකස් වෙන්න හේතු වෙන කාරණ ටිකක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. කම්ම චිත්ත උතු ආහාර කියන මෙන්න මේ කියන ඒවත් එක්ක මේ ශරීරය සකස් වෙනවා කියන කාරණේ. එතකොට මේ කාලේ ගෙවි යමත් එක්ක මේ ශරීරය හෝ ආධ්‍යාත්මය ආදී අපි මේ ශරීරය හෝ එනත බාහිර ඕනෑම දෙයක් පවතිමින් වෙනස් වෙන ස්වභාවයක් වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා කියන කාරණය. දැන් අපිට උදාහරණ ගනිමින්ම මේක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ කෙනෙක් පුද්ගලයේ උප්පත්තිය ඉපදෙන අවස්ථාව කොයි ස්වභාවයෙන්ද ඊට පස්සේ ඔහු පැවිදිලා අවසාන කාලයක් ගෙවී යෑමත් එක්ක අන්තිමට ඔහුගේ ස්වභාවය මොකද්ද කියන මෙන්න මේ කාරණය වඩහාගෙන අපිට ඕනම කාරණයක් සකස් වෙච්ච මේ සියලුම දේ මේ ඔස්සේ ගලපලා අපිට විමසන්නට පුළුවන්. හැමදේම මෙන්න මේකෙන් විපරිණාම ධම්ම වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය නිට්ටය නොවේ හැමදාම පවතින නැති ස්වභාවයක් එක්ක තමයි පවතින්නේ කියන මේ සත්‍යය තමයි මේ ලෝකේ හැමදාම පවතින්නේ කියන කාරණය අපිට වටහා ගන්න පුළුවන් වෙනවා. මේ මිනිස්සුන්ගේ ආයුෂ ඉඳලා දැන් මිනිස්සු ජීවත් වෙන කාලය පවා කාලය ගෙවීම අතර වෙනස් වෙනවා කියන කාරණය අපිට මේ අනිත්‍ය කියන කරුණ පැහැදිලි කරගෙන ඉන්නේ ගැටගෙනවා තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒතකොට නිරන්තරයෙන් අපි මේ ජීවිතේ පවත්වනවා කියලා කියන්නේ මේ වෙනස් වීම වලට නිරන්තරයෙන්ම ආධ්‍යාත්මික බාහිර වෙනස් වීම වලට නතු වෙනවා කියන එකමයි. ඒතකොට මෙන්න මේ කියන අනිත්‍යතාවයත් එක්ක අනිත්‍ය කියන කාරණය අපිට දුක උරුම කළ දෙන කාරණයක් විදිහට ධර්මයේ තුර පෙන්වා දෙනවා. මොකද නිරන්තරයෙන්ම වෙනස් වෙන ස්වභාවය අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ඒකට අපි කැමති වෙන්නේ නැහොත් අපි අකමැති වුණා ඒ දේ ඒ විදිහට සිද්ධ වෙනවාමයි. ඒතකොට අනිත්‍ය නිසා දුක හටගන්නේ ඒ වෙනස් වීමත් එක්ක. ඒතකොට අපි අපේය කියලා මේ පවත්වන ශරීරය හෝ අපි කියලා ගොඩ නගා ගන්නදී අපේ අයිතියෙන් අපි හිතාගෙන හිටියට අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මේ අනිත්‍යයි. ඒ වගේම මේ වෙනස් වීම නිසා අපිට දුක හට ගැනීම, ඒ වගේම අනත්ත මමේ මගේ කියලා ගන්න බැරි ස්වභාවයේ ත්‍රිලක්ෂණය මේ ලෝකේ හැමදාම පවතින කාරණයක්. මේ ප්‍රඥාවෙන් වටහා ගත යුතු කාරණයක්. ඒකට බුදුරජාන් වහන්සේලා මේ ලෝකෙට පහළලා දේශනා කරන්නේම මෙන්න මේ කාරණය. අටක්කරා තීන පද සම්බුද්දේන ප්‍රකාශ බුදුවරු පහළ වෙන්නේම මෙන්න මේ කියන ලක්ෂණ තුන පැහැදිලි කළ දෙයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන කාරණේ. මොකද වෙනස් වෙනවා කියන කාරණේ. ඒක නිතර පළවෙනිම කාරණේ අනිත්‍ය. නිත්‍ය නැහැ කියන මේ ලෝක කිසි දෙයක් පරස්පර කිසි දෙයක් දිගින් දිගට පැවැත්මක් නැහැ කියන කාරණේ තමයි නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ওই අනිත්‍ය කියන ඒ පදනමේ ඉඳලාමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කියන මේ සියලුම දේශනාවන් මේ අනිත්‍ය කියන කාරණයක් එක්ක මේ නිත්‍ය නොවන මේ වෙනස් වෙනවා කියන කාරණේට ගැළපෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන කෙනෙක් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හැමදාමටම තෙරුවන් සරණයි.
ඊළඟ සැරේ සයන්වාස නිතරද සද සද අනේක වල පින්සයන්වාස ඉතින් අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. මම දැන් ගෞරවයෙන් ආරාධනා කරනවා අපත් සමග කැනඩාවෙන් සම්බන්ධ වෙන වසන්ත මහත්මයාට. වසන්ත මහත්මයා ඔබතුමා ගෙන් අපි දැනගන්න කැමති දැන් අද අපි සාකච්ඡා කරන උදාහි සූත්‍රයේ ඉඳ අපි සාකච්ඡා කරන අනිත්‍ය සූත්‍ර සංඥා සූත්‍රය සමග එකට උකාරක කරන පුළුවන් ධර්මතාවයක්. මේ අනුව ඔබතුමා කල්පනා කරන්නේ අපි මේ බොජ්ජංග ධර්මයන් වැඩිම අපිට මොන විදිහටද උපකාර වෙන්නේ මේ රූපය හඳුනා ගන්න. එමන රූපේ සමුදය හඳුනා ගන්න, රූපය අස්තන්ගේ හඳුනා ගන්න. වසන්ත මහත්මයා ඔබතුමාට වෙන්න. මම ගෞරව සර්ණවාංශිකෙන් ඉල්ලා සිටිනවා කරුණාවෙන් අපේ අමුතුනේ මයික් එක මියුට් කරගන්න. හොඳයි. වසන්ත මහත්මයා.
අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස සියලු දෙනාගේම අවසරයි තිරුවන් සරණයි සියලු දෙනාටම. දන්වත් මහත්මයාගේ ප්‍රශ්නේ බුද්ධංග ධර්ම වැඩෙනවා කියන එක ගැන අපි දැන් වැඩෙනවා කියන එකයි වදනවද ඒ වගේ ප්‍රශ්නයක් නේද ඔබතුමා ප්‍රශ්න කළේ? එහෙමද මට පොඩ්ඩක් ඉතන
අපි බොජ්ජංග ධර්ම කිව්වම අපි නිතරම කතා කරනවා එහෙලා තිනවා සති සම්බොජ්ජංගය විදිය විතර මේ සතිය කියන්නේ එක අම්මා මේ විදිහට අහන්නකෝ තව අනිත් මෙතන අනිත්‍යයත් තේරුම් ගන්නත් එක්ක සතියක දෙකක් තියෙනවා සති සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා. ඕක එකක්ද දෙකක්ද? මේ සතිය සම්බොජ්ජංගය බවට පත් වෙන්නේ කොහොමද? එතකොට මේ ඒක උපකාර ධර්මයක් වෙන්නේ කොහොමද රූපයේ කියන්නේ හඳුනා ගන්න? එහෙම නැත්නම් රූපය හඳුනා ගැනීම සතිය සම්මොජ්ජංගයක් වෙන්න උපකාර වෙනවද? නැත්නම් සතිය සම්මොජ්ජංගයක් වීම රූපය හඳුනා ගන්න උපකාර වෙනවද? මම ඒ විදිහට නැවතසේ ප්‍රශ්නේ
දානවා. හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානේ මේ අපිට පැහැදිලි වෙනවා ඒ පටන් ගැනීමත්. කාය අනුපස්සනාව වඩන්න කියලා පටන් ගත් ඉස්ලාම උන්වහන්සේ. එතකොට ඒක කායන් පසන පටන් ගන්න කිව්වේ මේ ලෝකේ ඉන්න අපිට ලෝකයේ තුල මට්ටමක. ඒ කියන්නේ කෙරෙස් තවන වීර්යයකින් ඇතිව ඒක කරන්නේ. එතකොට එතන ලෝකයේ පැත්තෙන් බලනකොට කියන්නේ දැන් අපි රූපය ගැන කතා කරොත් රූපය ගැන විවිධාකාරව අපි කතා කරනවානේ. දැන් එතකොට අවිද්‍යා සංඛා කර්ම ආහාර වලින් සිදුවෙන තුන කියලා කියනවා. එතකොට වගේම කර්ම චිත්ත හේතු ආහාර ඒව ඔක්කොම ලෝකයට අයිති පැත්ත. ඉතින් ඒකේ පොදු දේවල් හරියට තියෙනවා. නම් අපි ඔතන බලනෝනේ ඒ පැත්තෙන් එනකොට එතකොට කෙලෙස් තවන වීරියක් ඇති කරගන්නවා. සතිය කියන්නේ සිහිය පිහිටවනකොට සතිය තියෙනවා සම්මා දිට්ඨිය, ඒ කියන්නේ ලෝකයේ තුල තියෙන සතිය සම්මා ඒකේ ලෝකයෙන් ඔබට තියෙන සතිය. ඒ දෙක වෙන් කරලා තේරුම් ගන්නවා. එතකොට තමයි බොජ්ජංගය කියන එක වැඩෙන්න පටන් ගන්න. නැතුව දැන් අපි හිතමු දැන් සතියක් කියනවා අපි නැත්තම් මොකක් හරි දෙයක්කට ફોකස් කරලා කරනවා දැන්. අපි හිතමු දැන් ස්පර්ශයක් ඇති වෙනකොට ස්පර්ශයට මේක දැන් ගැටෙනවා. මේම ස්පර්ශය එහෙම සතිය පිටව ගන්න පුළුවන්. නමුත් ඒ සතියයි මේ බුදුන් වහන්සේගේ සම්මා සතිය කියන එකට විශාල වෙනසක් තියෙනවා. ඒකට සම්මා සතිය ඇති කර ගන්න අර පූර්වාංග ප්‍රතිපදාවක් විදිහට සාමාන්‍ය සතියක් වඩන්න ඕනේ. ඒකට ඒ සතිය තුළින් තමයි අපිට හම් වෙන්නේ මේ සම්මා සතියට ගැන කියන්නේ බින්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ. ඒ කියන්නේ සම්මා සතිය කියන එකට පුර අපි මේක දැනගෙන තියෙනවනේ මේ දේවල් වුණාම තමයි සම්මා සතියක් ඇති කරගන්න පුළුවන් කියලා. එතකොට තමයි සම්මා සතිය තුළින් ඔන්න අපිට ඒක කියන්නේ පිට තිබ්බහම බොජ්ජං ඒක තමයි බොජ්ජංගයක් වෙනවා. බොජ්ජංගයක් කියන්නේ බෝධි අංගයක්. නෝන වැඩිමක් තියෙනවා. එතකොට ධම්ම විචය මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධය තියෙන. ඒවා ගැලිපිලා යනවා. නමුත් අර මූලික සිද්ධාන්තයෙන් අපිට ලෝකයේ ගැන අවබෝධයෙන් ලෝකයේ තුල ඉඳගෙන අපි ඉන්න අපිට අපි මේ කෙරෙස්තාවන වීර්යයේ අර විදිහට කරාම ලෝකෙින් ඔබට කියන පැත්තට එනවා. දැන් දත්ත මහත්මයා අහන ප්‍රශ්නෙට මේක ටික විකට උත්තර දෙන්න අවශ්‍යයි. මොකද දැන් පොගලගේ මහත්මයා පැහැදිලි කළේ අපිට මේ ඇවිල්ලා ඉති රූපම් මේ රූපය ගැන කියනවා. අපි මේ පෙන පිට කියනවා මේක ඉපදිලා නැති වෙලා විනාශ වෙලා නම් යනවා මෙහෙම ඔහොම තියෙනවා. නමුත් ඒ ලෝකෙ ඉන්න අපිට දැන් අපි අනිත්‍ය ගැන කතා කරන්නේ අනිත්‍ය කියන්නේ වෙනස් වෙන්නේ නැත්තම් කැමැත්තට අනු නොහිතන බව. එහෙනම් හිතන්න ඕනේ බුදුචාන් වහන්සේ කියවන අනිත්‍ය කියන්නේ මේ කැමැත්තට අනු කියන්නේ වෙනස් වෙන භාවයේ කියලා මේ වෙනස් වෙන ස්වභාවය කියලා ඒක විපරිණාමිත කියන වචනක් තියෙනවා. ඒ වගේම තියෙන අඤ්ඤතා භාවය. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ තිතස්ස අඤ්ඤතත්ව කියවගම තිතස්ස කියවම ඉදිරිම අහුවෙලා ලෝකෙට අපි කියන දෙයක් ගැන වෙනස් වීම බලන්නේ. ඒක එතකොට ඒ වගේම තවත් පැත්තක් තියෙනවා මේ ස්ථිරව පවතින දෙයක් නොවන්න නම් එහෙනම් හේතු නිසා හටගත් දෙයක් හේතු නැති වෙනකොට හේතු යෙදෙන්නේ නැත්නම් ඒ හේතු නැති වෙන නිසා ස්ථිරමක් වෙන්නේ ප්‍රතිමත් නැහැ. එතකොට තමයි ප්‍රතිසම්පාදයේ තියෙන රසතිපත්ත. ඒ කියන්නේ නැත්නම් අපිට කලට සබ්දයක් ඇහෙනහම ඒ සබ්දය කියන එක අප කනක් කියලා අපි දන්නේ කොහොමද? අපි දන්නේ නැහැ. අපිට හවුන්නේ සබ්ද අපිට කන තුලින් එන්නේ රූපයක් විතරයි කියලා. එතකොට අපි දන්නේ නැහැ එළිය මොකද්ද තිබුණේ මොකද්ද ඉස්සරහ ගන්නෙ. ඒ ගලපල ඒකට සතිය පිහිටන්න ඕනේ ඒ සෙන්ස. ඒකනේ ඉස්සල්ලාම ආවේ શબ્දයක් නම් ඒ શબ્දයේ කියන එක පහසුවෙන් තේරුම් ගන්න රූපේකට ඒ විදිහම තමයි හැම දෙයක් මෙන්න රූපතලෙන්නේ. ඒ ආපු શબ્දය ගැන කල්පනා කරන එකම තමයි ඒක තමයි මේ අවිද්‍යාව තුලින්ම තමයි කල්පනා කරන්නේ. කල්පනා කරන්නේ කියන්නේ ප්‍රතිබිම්බයක් ඇතුණාම ඒ විශ්ිතානේ ඒක ගැන කල්පනා කරන්නේ මනසේ ආයතන දෙකක ගැටීමක් කියලා ආයතනෙන් කරගන්නවා. ඒතර උතන තියෙන්නේ ආයතන දෙකක් අතර සම්බන්ධයක් ඇති වීමෙන්ම තමයි ඒ ආයතන දෙකෙන් අපිට උපද්දලා පෙන්නන්නේ අමුතුම දෙයක්. නැති දෙයක් ඇති කරලා පෙන්නනවා. අපිට කනට හේච්ච දේ හදාගත්ත රූපයේ කුලෙම ඉරි තියෙන්නේ. ඒතර අන්න උතන තමයි තියෙන Nirodha පැත්තේ. ඒ කියන්නේ ඒතර සතිය තියෙනවා උතෙන්. සති සම්බොජ්ජංගය කියන්නේ ඕන නිවන වැඩි තැන. ඒතකොට එතනින් පැහැදිලි තියෙනවා මේ අපි මේ ලෝකයේ තියෙන පැත්තක් කියනවා ලෝකයෙන් ඔබට පැත්තක් තියෙනවා. ඒතර ඒ ඔබට පැත්ත කියන්නේ තමයි බුදුන් වහන්සේගේ ධර්මයේ අපිට අවසානයේ එන්න ඕන පැත්ත. ඉතින් උන්වහන්සේ දේශනා කළේ සතර සතිපට්ඨානින් පටන් අරන් එන්න කියලා. එතකොට මේ වගේ තැනකට නොවන පිටුවහම සතිය පිටුවහම ඔන්න සත් සම්බොජ්ජංගයේ කියන එකක් ඇති වෙනවා. ඒක නිසා අර තුන්වෙනි අවස්ථාවකදී ප්‍රසෝතිය වගේ කියන අවස්ථාවේ තමයි අපි ඇත්තටම මේ රූපයක් තියෙනවා කියලා ඒ තියෙන රූපේට දැන් එදී පටන් ගත්ත තියෙන රූපේ ගැන අපි ඔන්න දුක් වෙනවා. ඒ කියන්නේ ඒක තමයි ප්‍රපංචයෙන් දක්වා යන්නේ. ඒ කියන්නේ චක්කුම් පරිච රූපේටි උපජිත චක්කු විඥාන තින්න සංකේත පස්සේ. ඒකකොට ඉතන එතනි පස්සපච්චා වේදනා යම් විදි සංසංජානාති ඉදිරියටම ගිහින ප්‍රපංච දක්වාම යනවා. අවිද්‍යා කර්ම තණ්හාහාර හදන. ලෝකිත හැවල කර්ම රැස් කරනවා. අර මුල සත්‍යයට අපිට නවත්තන්නට ප්‍රොසෙස් එක. හැබැයි නවත්තන්න පුළුවන් එකම දේ තමයි මේ දෙක වෙන් කරන. අර ආයතන දෙක වෙන් කරන චක්කු විඥානේ පොද්දක අපි හිතාගත්ත ඉස්සලා මනෝ ආයතනේ මනසෙන් නැගත්ත මනස මුල් කරගෙන ඉන්නේ හැදුනේ. මනුබ්බංගමදම මනෝසිත මනස තුලින්ම ඇති උනේ. එතකොට ඒ දෙක වෙන් කරලා මේ ආයතන දෙක වෙන් කරන්න අපි භාවනාව කියදෙන්න ඕනේ. මෙහෙම මෙහෙම දෙයකට මනසකම මෙහෙම වෙන්නේ. එතකොට අර හොඳ උපමාවක් අර උගලෙන් හත්කේ වීණාව ගැන බොහොම ලස්සන ඒක හරිම පුදුම හිතනවා. ඒ වගේ එකක් හිතනකොට මේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ සංකින් දැක්කොත් ඔන්න අනිත්‍ය දැක ගන්න පුළුවන්. අනිත්‍ය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ තුලින් අපිට සති සම්බන්ධයක සතිය පිටනවා ඉතින් ඒකයි කියලායි මම මම හිතන්නේ මම ඉගෙන ගත්ත විදිහට හිතගිනේ දලොත් මහත්මයා සර්වන් තරණයි.
හොඳයි. සර්වන් තරණයි. හොඳයි මයික් මියුට් කරගන්න. හොඳයි මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට වෙනනම් නැවත ස්වාමීන් වහන්සේ අපේ වසන්ත මහත්මයා කැන්ඩාවෙන් සම්බන්ධයෙන් කල්‍යාණ මිත්‍රයා කැන්ඩා වෙලා බොහොම උදෑසන ස්වාමීන් වහන්සේ එහෙම තිබෙදි සම්බන්ධයෙන් කල්‍යාණ මිත්‍රයෝ ඉන්නවා. ඉතින් එතුමායි මතකල කාරණාවන් සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් අපි යමක් දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකට මම එකතු කළා තේමාව කරනවා නම් දැන් මේ ලෝකේ ඉදි පිටගෙන එතුමා කරු පැහැදිලි කරලා. ඉතින් මේ ලෝකයක ඉන්න අපිනේ මේ දැන් මේ ලෝකයක් නැති තැනකට යන්න හදන්නේ. අපි යන්න හදනවා නෙමෙයි මේ නිර්වාණය කියන සංකත ධර්මතාවය තේරුම් ගන්න මේ හොයන්නේ මේ ලෝකේ ඉන්න සංකත ධර්ම වලට මැදලා ඉන්න අපි. ඉතින් අපි පටන් ගන්න ඕනේ ලෝකේ නැති තැනකින්ද මේ ලෝකේ ඉන්න තැනකින්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට උවෙන්න. සම්බන්ධ වෙනකන් මොහොතකට එහාට මට වෙන්න උනත් දන්නේ නැහැ උන්වහන්සේට. මම අහපු ප්‍රශ්නේ ඒ විදිහටම තියාගෙන ඒ ප්‍රශ්නේ එක්ක යොමු වෙනවා වෙනත් කඩන මිතුරෙකුට හෝ මිතුරියකට. කොහොමද මම පද්මා මහත්මියට යොමු වෙන්න මේ ප්‍රශ්න සමග?
තෙරුවන් සරණයි. මම මේ වෙලාවේ අහගෙන ඉන්නවා හුඟක් දේවල් ඔළුවට යනවා. ඒක නිසා මට අහන්න මේ වෙලාවේ යන්න දෙයක් ඒ තරමට නැහැ. තෙරුවන් සරණයි.
හොඳයි. මම ප්‍රශ්නේ එහෙමනම් අමතක කරන්න එපා. මට දෙස්රැක් තුන්ට මේ මම තවත් කල්ලාන මිතුරු වෙන්නම් ඒ ප්‍රශ්නේ මම ඔළුවේ තියාගෙන මම යොමු වෙන්නද ගෞරවයෙන් අහලා කොමාත්‍රයට.
තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානය කියන මේ පැහැදිලි කිරීමත් එක්ක උන්වහන්සේ සිහිය පිහිටවන්න කියන කාරණය කරුණු හතරක් ආරම්භ කරන කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන කායානුපස්සන ශරීරය වටහා ගන්න මේ ශරීරයේ ස්වභාවය. එතකොට අපි මේ කෙලෙස් වලින් බැඳෙන්නට හේතු වෙන අපේ ආධ්‍යාත්මික මේ ශරීරය සහ අප පරිහරණය කරන ශරීරය සහ බාහිරෙන් අපි දකින අඳුර ගන්න මේ ශරීරය. එතකොට මේ පිළිබඳව මනස සිහියෙන් විමසන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන කායානුපස්සනා විදියට. එතකොට එහි කුණප කොටස මේ ශරීරයේ සකස් වීම, දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ මූලික වශයෙන් මේ සකස් වෙච්ච ශරීරයේ කොයි විදිහටද මේ එකතුව සකස් කරලා තියෙන්නේ? හරියට යම් කිසි වාහනයක් සකස් කරනකොට ඒ වාහනේ විවිධ අංග එකතු වුණාට පස්සේ ඒ වාහනයක් කියන නම හඳුන්වනවා මිසක් එහි එක අංගයකට නැත්නම් රෝද හතරට හරි නැත්නම් ඒ යන්ත්‍රයට හරි එම් වාහනය නොකිනවා වගේ අපි මේ ශරීරයට කය කියලා කියන්නේම මේ එකතුවක් පවතින නිසා. එතකොට සිහියෙන් දකින කෙනෙකුට මේ ශරීරයත් ඒ විදිහට තමයි දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතිපට්ඨාන දේශනාවේදී අපිට පැහැදිලි කරලා දෙනවා යම් කිසි භාජනයක කටවල් දෙකක් තියෙන භාජනයකට පුරවපු ධාන්‍ය වර්ග යම් යම් විදිහට දකිනවා. මේවා හාල්, මේවා මුං, මේවා ඇල් ඔයාදී වශයෙන් දකිනවා වගේ මේ ශරීරයත් මේ විදිහට දකින්න කියලා සිහියෙන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කායානුපස්සනාව. ඊළඟට වේදනානුපස්සන විඳින් සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා දැන් බාහිරින් ගන්න අරමුණු එක්ක අපි විඳින් වේදනාව සකස් කරගන්න විදිය ස්පර්ශය හට ගැනීම නිසා අපි විඳින් විඳින විදිය උදාහරණයක් දේශනා වෙනාම සිහියෙන් දකින් මම මේ බාහිර අරමුණු එක්ක විඳින වේදනාව එතකොට මේ මොහොතේ සිහිය පිටවලා ඉඳ දකින්න තමයි සිහිය උපයෝග කරගන්න. ඊළඟට චිත්තානුපස්සන අපේ හිතේ විවිධ අවස්ථානුකූලව අපේ හිත අති වෙනස් වීම සහ ලෝභ දේශ මොහ මේ කෙලෙස් යෙදিলা හිත පවතින ආකාරය. ඊළඟට ධම්මානුපස්සන අපේ සිතේ අපේ මේ ධර්මානුපස්සන විදිහට අපි අපේ පවතින ධර්මානුපස්සන විදිහට ඒ අවස්ථානුකූලව
සයනාසි ලයින් එක ඩ්‍රොප් වුණා මං හිතන්නේ මොකද ගැටලුවක් හිතන මතු වුණා මුලයි උනාස අපිට කාරණාවන් පැහැදිලි කරමින් සිටී දිලයින් ඩ්‍රොප් වුණේ ඉතින් මම සාකච්ඡා ඉදිරි කරගෙන යමු මම හිතනවා මම ගෞරවයෙන් කොගලගේ මහත්තයා වෙන්නම් ඔබතුමා බොහොම කරුණාවෙන් අපද සම්බන්ධිකන් හිටියා අපේ කෞටිස් සයනාසි කෙනෙකුට අද අපි බොහෝ අවස්ථා දෙමින් කතා කරන හේතුවෙන් හොඳයි මම කොගලගේ මහත්තයා ඔබතුමාට වෙන්න
හොඳයි තෙරුවන් සරණයි මං හිතන්නේ අපි මේ ප්‍රායෝගික පැත්තට යෙදෙන්නම මේ ධර්ම සාකච්ඡාව ගෙනියනවා නම් හොඳයි. ඉතින් මං මේ ආය මතක් කරනවා මේකේ අර රූපය නැත්තම් පංච උපාදානස්කන්ධේ ගැන බලන්න කිව්වේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ කියන පැත්තෙන්. ඒ කියන්නේ මේකේ සමුදය බලන්න ඕන අත්තංගමේ බලන්න ඕන. ඒ කියන්නේ අපි යම්කිසි රූපයක් තියනවා නම් නැත්තම් වේදනාවක් එහෙම නැත්තම් සංඥා සංකාරක විඥානයක් තියනවා නම් හැම තිස්සෙම මේකේ සමුදය බලන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ හැමතැනම වගේ පෙන්නලා දෙන්නේ. ඒ කියන්නේ ඒක දැකීම තුළ තමයි මේ සමුදයකින් තොරව මේකක් ගැන කතා කරන්න බෑ කියන නුවණක් එන්නේ. එතකොට මේ මම පොඩ්ඩක් අර කලින් කතා කරපු ටිකකටත් ගෙනියන අදලුගත්ත මහත්මයා ඔබතුමා ඇහුගා රාජ්‍යත් ආයතන ගැන. ඉතින් අර මම මේවා උපමා වලින්ම කියන තරමට තමයි මට හිතෙන්නේ තේරුම් ගන්න පහසු වෙන්නේ. තේරුම් ගත්තොත් තමයි මේක ප්‍රායෝගිකව යොදන්න පුළුවන්. ඒ නිසා අර වචන ටිකක් පාඩම් කරගන්නවට වඩා අපි මේකේ අර්ථය ගන්න උත්සාහ කරමු. මම අර අද ටිකක් වෙනස් උපමා මතක් කළා වීණාවේ උපමාව. ඒකට රජිරෝ සද්දෙට තමයි ඇලුනේ. ඒකට එතන තේරුම් ගන්න ශබ්දයේ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික. එතකොට එතනින්ම තේරුම් ගන්න ඕනේ ඒක ඊට කලින් තිබුණ දෙයක්ුත් නෙමෙයි ඊට පස්සේ තියෙන දෙයක්ුත් නෙමෙයි මේ හේතු යෙදීම නිසාමයි ඇති වුනේ. එතකොට ශබ්දය ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන් තොරව. හේතුන් නිසාමයි ශබ්දය. එතකොට දැන් අපි වීණාවයි එක වාදනය කරන දණ්ඩ කියලා කියමු. ඒ දෙකයි වාදනය කිරීමෙන් තොරව ශබ්දයක් ගැන කතා කරන්න බෑ. ඒ මතමයි. ඒකයි සමුදේ විදිහට දකින්න ඕන. ඒකට සමුදේ තියෙනකොට ශබ්දේ තියෙනවා. සමුදේ නැත්තම් ශබ්දේ නැහැ. මෙතෙන්දී ශබ්දේ කියන එක ගන්න අර පහටම දාන්න පුළුවන් පංච උපාදානස්කන්ධයේ විදිහට. ඒකට පංච උපාදානස්කන්ධයක් ගැන කතා කරන්න පුළුවන් සමුදයක් කියදෙන තාක්කල් විතරයි. අපි මේ සමුදේ අඳුරගත්තොත් පේනවා මේක සමුදේ මේ හේතු යෙදෙන තාක්කල් විතරයි මේ ඵලය. හේතුන්ගෙන් තොර ඵලයක් නැහැ කියන ධර්මතාවේ දකින්න ඕන. ඒක තමයි මේ මම එක එක වචන දැම්මට මේ ප්‍රායෝගිකව කෙරෙන්න ඕන දකින්න ඕන ඔන්න ඔය ධර්මතාව. මොකද ඒක තමයි පටිච්චසමුප්පාද කියන්නේ. පටිච්චසමුප්පාද දැක්කොත් ධර්මය දැක්කා වෙනවා. එතකොට දැන් අපි නිකමට හිතන්න ওই වීණාවයි දණ්ඩයි දැන් වාදනය කරන්න කලින් පැත්තක තියෙනවා. එහෙම තියෙද්දි අපිට මේකට වීණාව කියන්න පුළුවන්. දැන් මේ ලී ගොඩ වීණාවක් බවට පත් වෙන්නේ වාදනය කරන මොහොතේ. අනක තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මේ අපේ අජ්ජත් ආයතන චක්කායතනේ බවට පත් වෙන්නේ රූපයක් දකින මොහොතේ. කියන එක. එතකොට ඊට මොහතකට කලිනුත් නෙමෙයි මොහතකට පසුවත් නෙමෙයි. එතකොට එතනත් අපිට සමුදයක් තුලමයි ආයතන ගැන කතා කරන්න පුළුවන්. එතකොට වීණාව වාදනය කරන මොහොතේ තමයි අර ලී ගොඩ වීණාවක් බවට පත් වෙන්නේ. ඊට කලින් ලී ගොඩක් විතරයි. ඒකට වීණාවක් කියන්න බෑ. ඊළඟට අර අනිත් ඒකට සම්බන්ධ වෙන අනිත් කොටස් වලටත් එහෙමයි. ඒ ශබ්දේ නැගෙන මොහොතේ විතරයි මේ ගැන කතා කරන්න පුළුවන්. ඒකට ශබ්දේ නැගෙන්නේ මෙන්න මේ සමුදය. ඒකෙන් තමයි මේ සමුදය අඳුර ගන්න ඕන. ඒකට ඒ හේතුන් ටික යෙදෙන මොහොතේ තමයි අපිට ඒ ඵලයක් ගැන කතා කරන්න පුළුවන්. මෙතෙන්දි ඵලය විදිහට ගන්න හැමතිස්සෙම අය ಜಾති පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ටික. ඒවයි
උදේ
සමුදය දැලීමේදී අපිට පේනවා අපේ ආයතන පැත්තෙන් බැලුවොත් දැන් අසයි රූපේ චක්කු විඥානේ. එතකොට ඔන්න ඕව මතමයි අපිට ඉතුරු ටික ගැන කතා කරන්න පුළුවන්. ඒවා මත කියන්නේ ඒ තනි වචනේ පස්සේ. ඒතර පස්සේ නිසාමයි මේ අනිත් ටිකක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එතනත් සමුදයක් දකින්න පුළුවන් ඒ වචන දන්න අයට. එහෙම නැත්නම් මේ ආයතන පැත්තෙන් හිතුවත් ඕක දකින්න පුළුවන්. එතකොට අපිට පහසුවෙන් අල්ලන්න ලේසි දැනගන්න ලේසි දෙය තමයි රූප. රූපයක් ගැන දැනගත්තු ගමන්ම අනිත් පැත්තට බලන්න රූපේ හටගත්තේ කොහමද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක ඇත්ත දකින්න නම් ආයතන විදිහට බලන්න. මොන ආයතන හරහද මේක දැනගත්තේ? මොකද ආයතන නැතුව දැනගන්න විදිහක් නැහැ. එතකොට ඇහෙන් දැකලා දැනගත්තා නම් එතකොට ඇහෙන් දැකපු දේ ගැන කල්පනා කරලා ওই දැනගැනීමට ආවි. කණෙන් අහුගා නම් කණෙන් අහපු ස්වභාවයක් ගැන, කන උපද්දලා දීපු ස්වභාවයක් ගැන කල්පනා කරලයි ওই දැනගැනීමට ආවි. දැනගැනීම හරියට දැනගන්නේ මොනවද කියන එක තමයි පංච උපාදානස්කන්ධේ රූපේ වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ওই පහ වෙන් කරගන්න බැරි වුණා. මම කියන්නේ රූපයෙන් පටන් ගන්න කියලා. මොකද ඒක තේරුම් ගන්න පහසු වින්දා. ඒතර ඒකයි ඒ සමුදයයි දැක්ක ගමන් තේනවා සමුදේ තියෙනකන් විතරයි මේව ගැන කතා කරන්න පුළුවන්. සමුදේ නොයදන කල්හි මේ ඵල කියලා දෙයක් නැහැ. ඒතකොට මේ හේතුඵල ධමයක්මයි මෙතන තියෙන්නේ. මේ හේතු යෙදෙනකන් මේ ඵලය තියෙනවා. මේ හේතු නැත්තම් මේ ඵලය නැහැ කියන ධර්මතාවය. එතන තමයි මේ අනිත්‍ය කියන එක ඇත්තටම මේ ගැඹුරින් පෙන්වන්නේ ලෝකෙන් එතර වෙන විදිහ. ඊට මෙහා අපි කතා කරන්නේ ලෝකෙට අයිති අපි අනිත්‍ය කියලා හිතාගෙන ඉන්න එක. ඒක අපි හිතාගෙන ඉන්නේ මේ වෙනස් වෙනවා කියන ස්වභාවය. තියෙන දෙයක් වෙනස් වෙනවා. ඒකට දීපු වචන තමයි ඇත්තටම විපරිණාම වෙනවා. එහෙම නැත්නම් තිතස්සඤ්ඤ තත්තං කියන එක. ඒ කියන්නේ තිත කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් ඔතන තියෙන්නේ අන්‍ය තත්ත්ව වලට පත්වීමක් කියන ස්වභාවය. එතකොටත් කතා කරන්නේ බාහියෙන්. ඒ කියන්නේ දෙයක් පිළි අරන් පිළිගත්තු කෙනාට කියනවා ඕක තියෙනවා කියනවා නම් හොඳට නුවණින් බලන්න එතනක් තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක්. එතකොට එතන යෙදෙන වචන දෙක විපරිණාමයි තිතස්සඤ්ඤ තත්තං කියන එකයි. හැබැයි මේ අනිත්‍ය සංඥාව කියන එකේ ඊට ගැඹුරු තේරුමක් තියෙනවා. මොකද ලෝකෙන් එතර වෙන. ඒ කියන්නේ හේතු තියනකන් ඕක තියෙනවා. හේතු නැත්නම් ඔහම දෙයක් පිහිටන්නේ නැහැ කියන ධර්මතාවය. ඒක තමයි මේ පටිච්ච සමුප්පාදේ කියන එක. ඉතින් ඊළඟට මේ සූත්‍රේ දැන් අපි බොජ්ජංග ගැන කතා කළානේ. එතන මම අර මුලින් යන්තම් කිව්වා මෙන්න මේ වචනයටත් අවධානය යොමු කරන්න. සති සම්බොජ්ජංගෝ මේ බන්තේ පටිලද්දෝ. පටිලද්දෝ කියලා වචනයක් මෙතන මේ සූත්‍රෙදි පාළි වචනේ දෙන්නේ. ඒක මෙහෙම දෙයක් පහළ වුණා. මොනව කරනකොටද? මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට තමයි සති සම්බොජ්ජංගයක් පහළ වුනේ. එතකොට අපි සතිය ගැන කතා කරන්න පුළුවන් සිහිය පිහිටීම කියලා. හැබැයි මේක බොජ්ජංග ධර්මයක් කියන එක බොජ්ජංගෙන් කාටවත් බලෙන් පටන් ගන්න බෑ. ඒක මේකේ යෙදීම තුල පහළ වෙන ධර්ම. එතකොට ඒක තව දිගට නිවන කරා යොමු කරන්න හැකියාව තියෙනවා. හැබැයි මේ බොජ්ජංග හතටම කියනවා ඉස්සෙල්ලා කියන්නේ පටිලද්දෝ. ඊළඟට කියනවා භාවිතෝ බහුලීකතෝ කියලා. ඔය පටිලබ්ධෝ මට්ටමට එන්න නම් මේ දහම දන්න දකින කෙනෙක් වෙන්න ඕන. මේ දන්න දකින කෙනා වෙන්න තමයි, ඒ කියන්නේ මට වැටහෙන විදිහට මෙතන මේ සූත්‍රෙත් කලින් පෙන්නන්නේ මෙන්න මේවයි මේ පංච උපාදානස්කන්ධෙම බලන්න. රූපේ මොකද්ද? රූප සමුදේ මොකද්ද? රූප අත්ංගමේ මොකද්ද? වේදනාව මොකද්ද? වේදනා සමුදේ මොකද්ද? අත්ංගමේ මොකද්ද? මේ හේතුඵල සම්බන්ධය බලන්න. ඒ කියන්නේ හේතුන් තියනකන් විතරයි මේවා ගැන කතා කරන්න පුළුවන්. හේතු යෙදෙන්නේ නැති කල්හි එහෙම දෙයක් යෙදෙන්නේ නැහැ කියන ධර්මතාවය. ඔන්න ඔතෙන්ට අපිට සිහිය නොවන පිහිටන්න පුරුදු වුණොත් එයා අනිච්ච සංඥාව වඩන කෙනෙක් වෙනවා. ඒතර ඒ අනිච්ච සංඥා සූත්‍රයේදී ඒක පැහැදිලිව අර සඳහන් වෙනවා. එහෙම කෙනාටයි මෙන්න මේ කාමරාග දුරු වෙන්නේ, භවරාග දුරු වෙන්නේ, අස්මිමාන දුරු වෙන්නේ කියන කතාව. එතකොට මේ අර උපමා වලින් මේක මේ තව ටිකක් තේරුම් ගන්න පුළුවන් මේ විදිහට වෙන්නේ කොහොමද කියලා. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා, මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? දැන් රූපේ අත්සංමය ඇති වුණ තැනදී නාම ධර්මයන් ඒ පහ එන්නේ දෙතනම අත්සංගෙම සිදුණා නම් වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාන එතන සකස් වෙන්නේ නැහැ නේද කියලා දැනගන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. ඒක හරියටම හරි. දැන් රූපය සකස් වුණ මොහොතෙමයි ඒ රූපයට අදාළ වේදනාව තියෙන්නේ, සංඥාව තියෙන්නේ, චේතනා තියෙන්නේ, නැත්නම් සංකාර, ඒ වගේම විඥාණය තියෙන්නේ. රූපය ඇති මොහොතේ, කියන්නේ රූපය හටගත්තු මොහොතේ. රූපය නිරුද්ධ වීමත් එක්ක අත්ංගමයක් සමගම අර පහම අත්ංගමය, කියන්නේ Nirodhe. ඒ කියන්නේ එතන තමයි මම දැන් කිව්වේ රූපය ගැන මේ විතරක් නෙමෙයි මේකේ බලන්න කියන්නේ රූප සමුදය. අපිට රූපයක් ගැන, කිසිම රූපයක් ගැන කතා කරන්න බෑ සමුදයක් නොයදෙන වෙලාවක. හැබැයි සාමාන්‍ය කෙනාට සමුදය පේන්නේ, සමුදය දකින්න දක්ෂ වෙන්න ඕන, දන්න දකින කෙනෙක් වෙන්න ඕන, මේ දහම අහලා නුවණින් දැනගත්ත කෙනෙක් වෙන්න ඕන ඒ සමුදය දකින්න. එතකොට දැන් රූපය පවතින්නේ සමුදය යෙදෙන තාක්කල් නම් අනිත් ධර්මතා හතරත්, වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා හතරත් ඒ සමගම තියෙන දේවල් ටික. එතකොට දැන් රූපය පවතින්නේ මේ සමුදේ තියෙන කන්නම් ඒ සමුදේ යෙදෙන්නේ නැත්නම් රූපය හටගෙන නැහැ. රූපය හටගෙන නැත්නම් ඊටු ටිකක් හටගෙන නැහැ. ඉපදිලා නැහැ. අනේ ඒ වගේ සම්බන්ධතාවයක් මෙතන තියෙනවා. ඒක තමයි මෙතන මේ ওই පහගෙනම මේ සමුදේ බලන්න අත්ංගමය බලන්න කියන්නේ. ඉතින් ඒකේ තමන්ට ගෝචර වෙන එක වැඩියෙන්ම පැහැදිලි බලන්න ලේසි එකෙන් පටන් අරන් බලන්න ඒ බැලීම තුල අනිත් ටිකත් තේන්න ගන්නවා. ඉතින් මේක බොහොම ප්‍රායෝගික දෙයක්. මේක වචන ගොඩකට සීමා කරන්න එපා. තමන්ට මං කියන්නේ මේක සද්දයක් ඇහෙනකොට මේක ප්‍රායෝගිකව කරන්න. සද්දයක් ඇහෙනකොට අපේ පුරුද්ද තමයි ওই සද්දෙන්නේ මේකෙන් කියලා රූපයක් සම්බන්ධ කරන එක. ඒ සම්බන්ධ වුණ ගමන් දකින්න ඔන්න රූපයක් තියෙනවා, ඉති රූපං. ඊළඟට බලන්න ඒ රූපේ සමුදේ. සමුදේ බලන්න බුදුරජාණන් වහන්සේ අපිට උදව් කරලා තියෙනවා ආයතන විදිහට බලන්න කියලා. ඒකට මොන ආයතනෙන්ද මේක දැනගත්තේ? සද්දයක් ඇහිලා ඒක ගැන කල්පනා කරලා. ඒක සද්දෙට අදාළ නැහැ රූපේ. කල්පනා කිරීම තරම තමයි රූපේ උපදුනේ, හටගත්තේ. ඒක ඇත්තම රූපයක් කලේ අපි යෝක විශ්වාස කළා මේ එළියේ තියෙන දෙයක්. ඒ කියන්නේ හිතෙන් හදලා නැති වෙන දෙයක් නෙවෙයි. හිත ඇතුලේ චිත්ත මාත්‍රයක් නෙවෙයි. බාහිර මොනවායින් හරි හැදිච්ච දෙයක්. අන්න ඒ මට්ටමට එනකොට මතක තියාගන්න රූප උපාදානය සිද්ධ වුණා. ඒ කියන්නේ බාහිර තියෙන රූපයක් අපි දැඩිව පිළිගත්තා, බාරගත්තා, විශ්වාස කළා මේක තියෙනවමයි. ඒක එහෙ තියෙනකොට කොච්චර මොන වචන කිව්වත් ඒක දැනගන්න මම මේ පැත්තේ හටගෙන ඉවරයි. එතකොට මේ රූප උපාදානය කියනකොට තේරුම් ගන්න පංච උපාදානස්කන්ධය හැදුණා. පංච උපාදානස්කන්ධය හැදුණා කියන්නේ දුක සකස් වුණා. සංකීත වෙන පංච උපාදාන කියන ධර්මතාවය අනුව. එතකොට දුක ඉබේ හටගන්න දෙයක් නෙමෙයි. අන්න ඔතනයි යෙදගත් වෙන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඉබේ නෙමෙයි. සමුදයක් නිසාමයි මේ හටගත්තේ. අන්න ඒ සමුදය දකින්න දක්ෂ වෙන්න කියලා කියන්නේ. එතකොට මේ සමුදය අඳුරගත්තොත් තේනවා මේ සමුදය තියෙනකන් මේක තියෙන්නේ. සමුදය නැති වුණොත් ඕවා ගැන කතා කරන්න බෑනේ. අත්තංගමයි නිරෝධේ. එතකොට මේ මම අර වීණාවේ උපමාව ගත්තෙත් ඒකයි මේ. දැන් ශබ්දයට නිකම් පවතින්න බෑ. දැන් රජ්ජුරුව වීණා ශබ්දෙ ගේන්න කිව්වට ඒ ශබ්දෙ ගේන්න බෑ හේතුන්ගෙන්. ඒතර අරගොල්ල අරන් ආවේ හේතුන් ටික. ඒතර හේතුන් සකස් කළොත් ශබ්දෙ උපදිනවා. හේතුන් සකස් නොවුනොත් උපදින්නේ නෑ. ඒ කියන්නේ ශබ්දයක් කියන එකක් එතකොට ලෝකෙට නෑ. ඒ අන්න ඔය මේ හේතුඵල සම්බන්ධය දකින්න ඕන. එතකොට මෙතන හේතුන් නැති කල්හිමයි මේ ඵලය තියෙන්නේ. හේතුන් නැති කල්හි ඒක ඉපදිලා නැහැ. ඔන්න ඔය නූපදින ධර්මතාවය දකින්න මනස මෙහෙවන්න ඕන. එදාට පෙයි මේ ටිකෙන් ටික මේ ලෝකෙන් එතර වෙනව නේද? ඉස්සර අපි කලේ මේ ලෝකේ තියෙන දේක් වෙනස් වෙනවා කියලා බල බලා හිටියා. හැබැයි මෙතන සිහිය නොවන පිහිටන හැම මොහොතෙම පෙයි මේ ලෝකෙන් එතර වෙනවා. මේ පංච උපාදානස්කන්ධ පිහිටන්න තියෙන හේතුව නැති වෙනකොට පිහිටන්නේ නැහැ කියලා ඒ ප්‍රඥාවෙන් දකින්න පුරුදු වෙනවා. එතකොට අර වෙනද අහු වුණ ලෝකෙට අහු නොවන ගතියක් එනවා. මේක ප්‍රායෝගිකව කරන්න. ඒ සඳහා තමයි අපි මේ ධර්මයේ නුවණින් විමසලා දැනගන්න ඕන කියන එක. ඉතින් මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති, නැත්නම් අහන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. ඒ කියන්නේ දැන් වේදනාවක් අපිට දැනුණොත් දැන් සුඛයක් හරි දුකක් හරි ඒ රූපය අත්ගමයක් දකින්න නැතුව වේදනාවක් අපි විඳිනකොට ඒ වේදනාව විඳින තැන ඉඳලත් ඒ මේ විදිහට හිතන්න පුළන්ද? ඉති වේදං මේ ඉති වේදනා සමුදයං ඉති වේදනා අත්ගමයන් කියලා ඒ නාම කොටස් වලට එන්නේ මොන අවස්ථාවේදීද? මහත්මයා ඒ කියන්නේ රූපේ අත්ගම නොදැක්ක අත පස්සේ ඇති වෙන නාම ධර්ම වල විද අපිට ඒ විදිහට මෙනෙහි කරන්න ඕනේ.
ඒක මෙහෙමයි. මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් වේදනාව දිහා බලන්න පුළුවන්. හැබැයි දැනට නිකන් බලන්න ඔය කිසිම වේදනාවක් අපිට රූපයකට සම්බන්ධ නොවි ගන්න පුළුවන්ද කියලා. දැන් අපි අපිට දැනෙන දැන් ශාරීරික වේදනාව ගත්තොත් කයේ කොහාට හරි සම්බන්ධ කරලා කකුල රිදෙනවා, අත රිදෙනවා, ඔළුව රිදෙනවා. අර භෞතික රූපයකට සම්බන්ධ කරලම නේද අපිට වේදනාව එන්නේ. එතකොට ඒ මත්තමේදී නම් අර රූපයයි ඒ වේදනාව දැනුණට එතන ඇත්තටම අර ಜಾති පහම ඔතන යෙදිලා කියන එක තේරුම් ගන්න. හැබැයි ඔකේ මානසික මට්ටමක් වෙනම තියෙනවා. එතෙන්ට එන්නේ නම් මට හිතෙන විදිහට මේ රූපයේ පිරිසිඳ දැක්ක දවසට ඊට කලින් නුවණින් ඔක මේ බැලීමේ හැකියාව තියෙනවා. හැබැයි ප්‍රායෝගික මට්ටමට යන්නේ අර දැන් වේදනාවට අපි රූපේ ගැට ගන්න මට්ටම ඉස්සලා කඩා ගන්න ඕන. ඒ කියන්නේ දැන් කකුල රිදෙනවා, අත රිදෙනවා, කොන්ද රිදෙනවා කියන මට්ටමක් තියෙනවානේ. අන්න ඒකේ දැන් රූපයක් දාලානේ. කකුල කියන රූපයක්, භෞතික රූපයක්, මොනවායින් හරි හැදිච්ච අල්ලලා බලන්න පුළුවන් එළියේ තියෙන රූපයක්. එතකොට වේදනාව තුල අපි පනෝලා තියෙන රූපයක්. එතකොට මේ වේදනාවට අයිතිද මේ රූපේ? අපි වේදනාව මේ රිදෙන නිසා නේද දැනගත්තේ කකුල තියනවා කියලා මේ මොහොතේ. දැන් රිදුන් නැත්නම් ඕක අපි තියනවද නැද්දවත් දන්නේ නැහැනේ. අපේ ලෝකෙට නැහැ නේ ඕක. අන්න ඒ විදිහට මේ පැහැදිලිද නැහැ මම මේ කියන්න උත්සාහ කරන දේ. මේ ශරීරයේ ඕනම කොටසක් ඉපදිලා තියෙන්නේ මෙන්න මේ දැනීමක් තුල. ඒ කියන්නේ කාය ස්පර්ශයෙන් යම් කිසි දෙයක් දැනিলা තියෙනවා. ඒක මුත කියන එකට යෙදෙන්නේ. මේ කාය ආයතනේ ඊළඟට මේ දැනෙන දේ ගැන කල්පනා කිරීම තුල තමයි මේ කකුල රිදෙන්නේ, මේ අත රිදෙන්නේ කියන මට්ටමට එන්නේ. අර කාය ස්පර්ශේ මූලික දැනීම තුල අතක්වත් කකුලක්වත් නැහැ. ශරීර කොටසක් නැහැ. යම් කිසි අර පස්සපච්චය වේදනා කියන මට්ටම. ඒ කියන්නේ දැනෙන ස්වභාවයක් විතරයි. ඒ දැනෙන ස්වභාවය වර්ග කිරීමකට යන්නේ දෙවෙනුව. ඒ දැනීම තුල වර්ග කිරීමක් නැහැ. රූප වලට සම්බන්ධ කිරීමකුත් නැහැ. ඒ ටික කරන්නේ මේක ගැන කල්පනා කිරීම. ඒ කියන්නේ කල්පනා කිරීම. දැන් යම් සංජානාති සංවිතක්කේති යම් විතක්කේති තම් ප්‍රපංචේති. ඒකට ප්‍රපංච බවට පත් වෙනවා කියන්නේ මේක දැන් අර දෙයක් බවට පත් කරලා බාර ගන්නවා. ඒ දෙයක් කිරීම තමයි අතක් කකුලක් ශරීරයේ කොටසක්. ඒ විදිහට දකින්න බලන්න අන්න ඒ දැන් එතන බලන්නේ එතකොට අපි වේදනාවෙන් බැලුවට බලන්නේ ඇත්තටම දැන් අත රිදෙනවා නම් අත කියන එක රූපේ. ඒක සමුදේ මොකද්ද? දැනෙන දේ ගැන කල්පනා කළා. කල්පනා කරනකොට හිතෙන් මවපු අත හිත දැනගත්තා. ඒ තුන්වෙනි පියවර තමයි ඒ දැනගත්තු දේ අතක් බවට පත් කළා. ඒ කියන්නේ අතක් බවට පත් කළා කියන්නේ බාහිර තියෙන දෙයක් බවට පත් කළා. අන්න රූප සමුදයයි රූපයයි. හැබැයි අපිට ඔය ක්‍රියාවලිය ගැන ආයතන ගැන අපි සිහිය පිහිටන්න සිහිය නුවණ පිහිටන්න දක්ෂ වුණොත් මේ දැනෙන දේ ගැන කල්පනා කළාන කල්පනා කරපු දේ හිතෙන් හදපු දේ හිත දැනගත්තනේ. ඔය හිතෙන් හදපු දේ හිත දැනගත්ත එක කොහමද එළිය තියෙන්නේ? බාහිර රූපයක් වෙන්නේ. ඒක වෙන්න බැරි දෙයක්නේ. එහෙනම් අපේ ලෝකෙට අයිති පරණ පුරුද්දටයි ඒ විශ්වාසයට ගියේ. ලෝකෙට අහු වුණේ. ඒ කියන්නේ රූප උපාදානයක් කලේ පරණ පුරුද්දට. හැබැයි මෙතන හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන අපිට සිහිය නොවන පිහිටන්න පුළුවන් වුණා නම් ඒකෙන් මිදෙනව නේද කියන එක. ඔන්න ඕක තමයි ප්‍රායෝගිකව කරන්න ඕන. ඒ දැනගන්න රූපෙට කරන්න කිව්වේ ඒකයි. ඒක අජ්ජත් රූපේ වෙන්න පුළුවන්, බහිද්ද රූපේ වෙන්න පුළුවන්. දැන් අර වේදනාව දැනුනේ අපි හිතමු මදුරෙක් කාලා නම් දැනුනේ. දැන් අපිට හිතනවා ඔන්න අත මදුරෙක් කනවා. ඕක තමයි අපි දැනගන්නේ. ඒ අපේ ලෝකෙට ඇති පුරුද්ද. හැබැයි අපි දක්ෂ වුණොත් මේ දැනගැනීමට ආවේ මොන ආයතන හරහාද? ඒකට අර බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් ඇතුව මේ තමයි ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනානේ මේක ඇත්ත දකින්න නම් ආයතන පිරිසිඳ බලන්න කියලා. ඒකට ආයතන විදිහට බලන්න කියලා. එතකොට තේරුම් ගන්න ඕන ඔන්න දැන් මොන ආයතනද? මේ මදුරු එක්කනවා දැනුනේ මොන ආයතන හරහාද ඔය දැනුවත් වීමට ආවේ? එතකොට පේනවා ඉස්සෙල්ලා දැනিলা තියෙන්නේ වේදනාවක්, දැනෙන ගතියක්. දැනෙන ගතිය ආයේ කාය ස්පර්ශයෙන්. දැනෙන ගතියේ රූපමකුත් නැහැ. හිතට ඒක කල්පනා කරලා බලන්න. දැන් දැනෙන ගතියේ රූප නැහැ. දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහින් නේද අපිට මදුරු එක් සිහි වුණේ. දැනෙන දේ ගැන කල්පනා කරන්න ගිහින් නේද මේ අත සිහි වුණේ. අත මදුරු එක් කනවා කියන தත්ත්වයටපත් උනේ මේ කල්පනා කිරීම තුළ නේද? එතකොට ඒ කල්පනා කරපු ටික තමයි ඊළඟට දෙයක් කළේ, එළියේ තියෙන දෙයක් කළේ. එතකොට ප්‍රපංච වෙනවා. එතකොට අපිට එලෙන්න ගැටෙන්න දෙයක් පිහිටලා ඉවරයි. රූප උපාදානස්කන්ධේ නැත්තම් දුක සකස් වුණා. එතන තියෙනවා. ඒක තමයි මම අර වීණාවේ සද්දේ වගේ කියලා කිව්වේ. දැන් සද්දේ ඉපදුවා. සද්දේ කියන්නේ පංච උපාදානස්කන්ධේ. දැන් මේ උපමායිදි සද්දේ කියන්නේ කණෙන් අහන සද්දෙ නෙමෙයි. වීණාවේ උපමායිදි සද්දේ බවට පත් කරනකොට අර බාහිර දෙයක් බවට පත් කළා. එතකොට අපි කල්පනා කරන්නේ අපේ මේ දැනීමෙන් තොරව මදුරුවට ඉන්න පුළුවන්. අපේ මේ දැනීමෙන් තොරව අතට තියෙන්න පුළුවන්. එතකොට තේරුම් ගන්න අර හේතුඵල සම්බන්ධෙ නෙමෙයි ලෝකෙට අයිති දැක්මට අහු වුණා කියලා. දැන් මේක පිරිසිඳ දකින්න නම් මේක පටිච්චසමුප්පන්න උන හැටි මේ සමුදයක් හින්දමයි ඕවා ගැන කතා කරන්න පුළුවන් කියන ධර්මතාවය හිතට පෙන්නලා දෙන්න ඕන. මේ පෙන්නලා දීම තුල පේනවා ඔය සමුදේ තියෙන කන්නේ ඔක ඉපදුනේ. අපි දැන් ඔබ මේ සද්දයක් අහන වෙලාවට ඔය මදුරුව කන එක නෑනේ. ඒ කය ආයතනය වැඩ කරනකන් විතරයි ඒක තියෙන්නේ. අර වීණාව වයනකන් විතරයි සද්දේ. ඊට පස්සේ වෙන ආයතනයක්. වෙන ආයතනයකට යනකොට මේව එකක්වත් නෑ. ඒවා නිරුද්ධයි. ඉතුරු නැතුවම නිරුද්ධයි. හැබැයි අපි නිරුද්ධ වෙන්න දෙන්නේ අපේ පරණ පුරුද්දට ආයි එළියේ තියනවා කියලා බාරගත්තු ගමන් අර ප්‍රපංචයට අහු වෙලා. ඉතින් ප්‍රපංච මට්ටමට යන්නේ මෙන්න මේ සමුදයට හිත තිබ්බොත්. මේ සමුදය තියන කණුයි ඕක. සමුදය නැති වුණ ගමන් ඒක හිත දෙන්න බෑ කියන ධර්මතාවය. පැහැදිලි ඇති මං හිතන්නේ. පැහැදිලි නැත්තම් අහන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා. ජයන්ත මහත්මයා මමගේ ජයන්ත මහත්මයාට යොමු වෙනවා සාකච්ඡාව මේ අවසාන කොටස සම්බන්ධීකරණය කරගෙන සාකච්ඡාව නිමවත් දක්වා ගෙනියන්න දැන් වෙලාව හරි නිසා.
හොඳයි. තෙරුවන් සරණයි හැමෝටම. මං හිතන්නේ කොගල්ගේ මහත්මයා මතක කරපු දේවල් පැහැදිලි කියලා හිතෙනවා හැමෝටම වගේ. ඇත්ත වශයෙන්ම අපි පවතිනක දේ කණිත නෙවෙයි බලන්න අවශ්‍ය වෙන්නේ ඒ දේවල් හටගන්නේ කොහොමද ඒවා නැති වෙන්නේ කොහොමද කියලා මේ ආයතන හරහා ඒ හේතු යෙදෙන කොටයි එහෙම දේ අපිට රූපයක් කියන දෙයක් ඇති වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කියලා ගත්තොත් ඒ පහම ඇති වෙන්නේ ආයතනත් ඒ ආයතන ටික ඒ වෙලාවෙ යෙදිලා ඒ ගන්න අනිකුත් ස්කන්ධ ටිකත් ඇත්තන මේ දෙනවා අපි මෙතෙන්දී මූලික වශයෙන්ම රූපය පැත්ත ගත්තාම ඒ යෙදෙන හිඳ හේතු යෙදෙනකොට ඵලයක් ඇති වෙනවා හේතු නොයෙදෙනවා නම් ඵලයක් බලාපොරොත්තු වෙන්න කොහෙත්ම බෑ එමනම් ඒ යෙදිච්ච හේතු ටික නැති වෙනකොට ඒ ඵලය නැති වෙන්න ඕනේ ඉතින් ඒක මම හිතන්නේ අපි හැමෝටම පැහැදිලි අනිත්‍ය සංඥා සූත්‍රයෙන් මම හිතන්නේ මතු කරගන්න තියෙන මූලිකම කරුණ තමයි මම හිතන්නේ ඔගොල්ලෝගේ මහත්මයාට යලි යලි මතක් කරලා දුන්නේ. ඉතින් ඒකයි දැන් අපිට උදේ ගෙදරින් පිට වුණාම හවසට එන්න ගෙදරක් තියෙන්න හේතු වෙන්නේ අපිට තේරෙන්නේ නැති හින්දා මේ ඒ වෙලාවේ නේද ගියක් කියන එකක් අපේ ඇහි ඉදිරියට එන්නේ කියන එක. අපි හැම වෙලාවෙම හිතනවා ඒක බාහිරේ තියෙන ගෙදරකට අපි ආපහු යනවා කියලා. ඉතින් මේ බාහිරේ ගියක් තියනවා කියලා හිතන තරමටම අපේ නිත්‍ය සංඥාවක් තියෙනවා. ඉතින් අපිට හවසට එන්න ගෙදරක් තියනවා නම් වැඩ ඇරලා ඒ කියන්නේ අපිට නිත්‍ය වශයෙන්ම ගෙදරක් තියෙනවා. අපිට ඒ නැති වෙලා නැහැ, අනිත්‍ය වෙලා නැහැ. එහෙමනම් අපිට මේ ආයතන වලින් ආයතන යෙදෙන කොටයි ඒක ගයක් කියන එකක් අපිට හම්බ වෙන්නේ රූපය අපිට හම්බ වෙන්නේ ඇසයි ඒ රූපයයි චක්කු විඥානය කියන තුන එකතු වෙලා හැදෙන ස්පර්ශයෙන් තමයි අපිට දැනගැනීම ඇති වෙන්නේ. එහෙම ඒ ටික නොයෙදෙන කොට ගයක් කියන දෙයක් ගැන අපව කතා කරනවා කියන්නේ අපි නිත්‍ය සංඥාවකම තමයි ඉන්නේ. එහෙමනම් අනිත්‍ය සංඥාව කියන්නේ මේ තියෙන ගෙදරකට යනව නෙවෙයි. නමුත් අපි දන්නවා ඒ හේතු ටික යෙදුනහම ඒක අපිට පේනවා දකින්නවා කියන ඒ අර්ථයෙන් ගත්තහම ඒ අවස්ථාවල ඒ ඵලයන් නැති වෙනවා මිසක් ඒ තියෙන ඵලයන් බලන්න යනවා නෙවෙයි කියන එක මම හිතන්නේ මට තේරුණ විදිහට නම් ඒ විදිහටයි තේරෙන්නේ. ඉතින් මම කැමති අවසාන වශයෙන් මුත් කොග්ගලගේ මහත්මයාට යොමු වෙලා අපි අද සාකච්ඡාව නිමා කරගන්න. කොග්ගලගේ මහත්මයා ඔබතුමාට යොමු වෙන්න මම හිතන්නේ කාල වේලාවත් ඉක්ම ගිහින් තියෙන හින්දා අවසානයේ යමක් කියන්න තියෙනවා නම් අපිට පවසන්න. ඊට පස්සේ නැවතත් මම වැඩසටහන නිමා කරන්න තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඇත්තටම මම මේ සූත්‍ර ගොඩකින් අරන් පෙන්නන්න හදන්නේ අපි සාමාන්‍යයෙන් මේ අනිත්‍ය කියලා දෙයක් හිතාගෙන ඉන්නවා, ඕක වඩනවා. හැබැයි දහමට ගලපලා බලන්න මේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම පෙන්නුවේ මේකද? මොකද අපිට අවශ්‍ය දෙයක් වැඩුවට ඒ මාර්ගේ වැඩිමක් වෙන්නේ නැහැ නේ. හැමතිස්සෙම දහම විනය එක ගලපලා දකින්න දක්ෂ වෙන්න ඕන. ඉතින් මෙතෙන්දී අපිට ඒ බුද්ධ දේශනා එකක්වත් අයින් කරන්න බෑ. ඒ හින්දා අර සතිපට්ඨානෙදි කියපු ඒ ටිකක් කරන්න ඕන. ඒ ටිකක් කියන්නේ ඒකම තමයි එක මාර්ගෙ වෙන්නේ. එතන හැබැයි අපි ලෝකෙට අයිති මට්ටමේ ඉඳන් ලෝකෙත් එතර වෙන දර්ශනය දක්වා මේක ගෙනියන්න දක්ෂ වුණොත් තමයි ඒ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්නෙ. එතකොට ඒකේ දැන් සතිපට්ඨාන ගැනත් කතා කරපු හින්දා මම කතා කළේ නෑ. ඒ වුණාට ඒකේ හැමතිස්සෙම දැන් කායනුපස්සනාව ගත්තොත් අජ්ජත් රූපෙන් බලන්න කියනවා, බහිද්ද රූපෙන් බලන්න කියනවා. ඉතින් අජ්ජත්ං ආකායකානුපස්සී ඉරති, බහිද්ද ආකායකානුපස්සී ඉරති. ඊළඟට අජ්ජත් බහිද්ද එකට බලන්න. දැන් මේ කියන්නේ ඉති රූපං කියන එක. තමන්ට රූපය අජ්ජත් වෙන්න පුළුවන්, නැත්නම් වෙන රූපයක් බහිද්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දෙක පොදුවේ ගන්නත් පුළුවන්. හැබැයි ඒක අරගෙන ඊළඟට බලන්නේ මොකද්ද? බලන්න තියෙන්නේ මේක හටගත්තේ කොහමද? සමුදය තමයි බලන්න කියන්නේ. එතකොට සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා. එතකොට ඊළඟට සමුදය වය. එතකොට මේක අපි අර ලෝකෙට අයිති පැත්තෙන් හිතනවා මේක හටගත්තා නැති වෙලා ගියා. ඊට වඩා තව එහාට යන්න ඕන මෙතන පටිච්ච සමුප්පාදය දකින්න නම් ඒ ලෝකෙට අයිති දේ හටගත්තේ නිකන් නෙමෙයි. මෙන්න මේ සමුදයක් කියදීලා. ඒක ආයතන පැත්තෙන් බැලුවා හොඳට ප්‍රහදිවි. එතකොට ඒ සමුදය තියනකන් විතරනේ ওই ලෝකෙට අයිති දේ ගැන කතා කරන්න පුළුවන්. ඒ සමුදය යෙදෙනකන් විතරයි. සමුදය එක්කමයි රූපය ගැන කතා කරන්න පුළුවන්. සමුදය යෙදෙන්නේ නැත්නම් ඔහම දෙයක් හට ආරම්වත් නැහැ. ඉපදිලා නැහැ. එතකොට අර තියෙන දේ නැති වුණා කියන එකට වඩා මෙතන සමුදය තියනකන් තියනවා, සමුදය නැතිලාවට ඒ එහෙම දෙයක් නැහැ. එකම අර නිතරම ගන්න උදාහරණේ වතුරේ බල්ලා වගේ. බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන සමුදේ යෙදෙන තාක්කල් බල්ලා ඉන්නවා. ඉතින් අපිට එහෙම විශ්වාසය කරන සමුදේ නැති හින්දා අපිට බල්ලෙක් උපදින්නේ නැහැ. ඕකම තමයි මේ අපි දන්න හැම රූපෙටම පොදු ධර්මතාවයි. ඒ රූපෙට විතරක් නෙමෙයි වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට ඔය පහටම මෙන්න මේ කියන ධර්මතාවයි පොදුයි. සමුදේ තියෙනකන් ඔව තියෙනවා. යම් වෙලාවක සමුදේ දැක්කනම් පේනවා ඔය සමුදේ යෙදෙනකන් විතරයි ඕක ගැන කතා කරන්න පුළුවන්. සමුදේ නැත්තම් ඕක නිරෝධයි. හටගෙන නැහැ. නිරෝධයි කියන්නේ අර තියෙන දේ නැති වුණා නෙවෙයි. ඉපදිලා නැහැ. අන්නේ නූපදින ධර්මතාවයක් මේ නිරෝධය කියන්නේ. අන්නේ නූපදින ලෝකයක් නූපදින මට්ටම තමයි ලෝකෙන් එතර වෙනවා කියන ඒ පණිවිඩය දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මේ සූත්‍ර වලින් මම හිතනවා ඒක යම් කිසි තරමකට තේරුම් යන්න ඇති කියලා. ඒ තේරුම් ගත්තනම් ඒක ඊළඟට භාවිතා කරන්න ඕන. මේ භාවිතා බහුලී කතා තමන් ප්‍රායෝගිකව මේක යෙදුනොත් විතරයි ප්‍රයෝජනෙ තියෙන්නේ. නැතුව වචන ටික පාඩම් කරගත්තට නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. මම හිතනවා අද අපි පැය දෙකකට අධික කාලයක් පුරා ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා සවනට පිටරට අන්තර්ජාල දහම් සේවාව ඔස්සේ. අද අපිට විශේෂත්වයක් ලැබුණා කොගල්ගේ මහත්මයාගේ සහභාගීත්වයත්, ඒ වගේම අපිට ෆ්‍රාන්සේ වැඩ වාසය කරන රාහුල ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වුණා. ඉතින් ඒකින් තවත් අපේ සාකච්ඡාව වර්ණවත් වුණා. ඉතින් අපි මේ වෙලේ සාකච්ඡාවට සහභාගී වෙලා අපිට ධර්ම කරුණු මතු කරලා දෙන කොගල්ගේ මහත්මයාට ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා. මේ සියලු කුසල ධර්මයන් ඔබතුමාට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේටත් අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් ජනිත කරගත්ත වූ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරනවා.
ටික යනවනේ හුලඟට.
සමායන කොග්ගගේ මහත්මයා මයික් එක ඔන් වෙලා. ඒ වගේම අපිට මේ අවස්ථාව හැමදාමත් ලබා දෙන සවනට සිසිලස් නිර්මාතෘ ලලිත් දල්වත් මහත්මයාටත් අපි ඉතාමත් කෘතවේදී වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම ගැන. අපි ඊවිද සාකච්ඡාවට සම්බන්ධ වීම බලාපොරොත්තුෙන් දැනට ඉන්න අපි හැමෝම සමු ගන්නවා. ඔබ හැමතෙම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.